समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मसवनकालो अयं भजन्ता धम्मसवनकालो अयं भजन्ता धम्मसवनकालो अयं भजन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुर्वेसारज्ज विशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सर्वज्ञो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुर्वेसारज्ज विशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बज्ञो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुर्वेसारज्ज विशारदस्स सब्बसत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बज्ञो सम्मा सम्बुद्धस्स साधु 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 වැඩමවවදාල මහා සංඝරත්නයන් අවසරයි පසුගිය දිනේ සාකච්ඡා කරන්නට යෙදුන මහානාම සූත්‍රය ඒ සූත්‍රය තුල අන්තර්ගත වන අනුස්සති භාවනා ක්‍රම 6 බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී ඒ අනුස්සති ක්‍රමවේදයන් විස්තර වන්නේ විසුද්ධි මාර්ගයේ ඒ විසුද්ධි මාර්ගයේහි කෙටියෙන් සඳහන් වන මේ අනුස්සති කතා නැවතත් විස්තර වෙනවා විසුද්ධි මාර්ග මහා ටීකාව මේ පළවෙනි පිටුවේ මේ පොතේ තියෙන දෙවෙනි පිටුවෙන් පටන් ගන්න බුද්ධානුස්සති කතා කියන කොටසින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරලා අනුස්සති 6 පිළිබඳව යම් මට්ටමකින් සාකච්ඡා කරලා ඉන්පසුව සූත්‍රය අවසන් කරනවා නැවත අවස්ථාව ලැබෙන පරිදි බුද්ධානුස්සති භාවනාවට අවශ්‍ය විශේෂ කරුණු නැවත සාකච්ඡා කරනවා එහෙමනම් අපි ආරම්භ කරමු බුද්ධානුස්සති කතා අසුභානන්තරං උද්දිඨාසුපන දසසු අනුස්සතිසු පුනප්පුනං උපජ්ජනතෝ සතියේව අනුස්සති කියලා හඳුන්වනවා අසුභ භාවනාවට අනතුරුව නිර්දේශ කරන ලද මේ දස අනුස්සති නැවත නැවත ඉපදීම් වශයෙන් සිහිය ඉපදීම් වශයෙන්ම යෙදෙන නිසා අනුස්සති කියලා කියනවා කියලා සඳහන් කරනවා ඒක ටීකාවේ සඳහන් වෙන්නේ අනු අනුසති අනුස්සති යනුවෙන් එතකොට මේ අර්ථය පෙන්වීම සඳහා පුනප්පුනං උපජ්ජනතෝ කියලා දේශනා කළ දැන් නැවත නැවත ඉපදීම් වශයෙන් සිහිය නැවත නැවත භාගතුන් වහන්සේ අරබයා ඉපදෙනවා නැවත නැවත ඉපදෙනවා කියන අර්ථයෙන් අනුස්සති කියලා හඳුන්වනවා මොකද සිහිය අනුව යනවා කියලා කියනවා නමුත් මෙතන විශේෂයෙන් කියලා තියෙනවා මේක මේ කාරණාව මේ සති කියන කාරණාව අමතර කාරණාවක් නෙමෙයි ප්‍රධාන කාරණාවයි කියලා වෙනමම කියලා තියෙනවා මොකද දැන් පජානනං ජානනං කියන එකට ජානනං කියන වචනේ දැන ගැනීම කියන වචනයට පජානන කියුවාම උපසර්ගයක් කෙවිලා යම්කිසි මට්ටමකින් ප්‍රගුණ වෙලා උසස් මට්ටමකින් තේරුම වැඩි වෙනවා නැත්නම් සංජානන කියද්දි මේ සං කියන පදය අර්ථය වැඩි කරනවා නමුත් ප්‍රධාන අර්ථය නෙමෙයි නමුත් අනුස්සති කියද්දි සතිය ප්‍රධානමයි කියලා කියලා තියෙනවා. ඒක ඒ සති කියන ධර්මතාවය අනු අංගයක් නෙමෙයි. ඉතින් ඒ නිසා සිහිය පැවැත්වීම පිළිබඳව ක්‍රමවේද 10ක් තියෙනවා. එයින් 6ක් තමයි මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියලා කියන්නේ. එතනින් එහා තියෙනවා මරණානුස්සති, කායගතාසති, උපසමානුස්සති, ආනාපානසති කියලා තව 4ක්. මේ දස අනුස්සති කියලා කියන්නේ මේ 10ට. පවත්ති තබ්බට්ඨානම් හියේව වා පවත්තත්තා. ඒ පැවතිය යුතු ස්ථානෙහිම පවතින හේයින්, පැවතිය යුතු හේයින් සද්ධා පබ්බජිතස්ස කුලපුත්තස්ස අනුරූපා සතීති අනුස්සති. සද්ධාවෙන් පැවිදිච්ච කුලපුත්‍රයාට, ඒ කියන්නේ ජීවනෝපායක් සඳහා පැවිදිච්ච කෙනෙක් නෙමෙයි, තමන්ගේ මානය වැඩි කරගන්නවත් වෙනත් ක්ලේශයන් වැඩි කරගන්න පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයි, සද්ධාවෙන් නිවන් දකින්නම පැවිදි වෙච්ච මේ යහපත් කුලයකින්, උසස් කුලයකින් පැවිදි වෙච්ච පුත්‍රයෙකුට, කුල පුත්‍රයෙ. ඒ නිසා ඔහුට ලෞකික වශයෙන් සමාජයේ හිටියත් යම්කිසි ස්ථානයක් තියෙනවා, යම්කිසි විශේෂ පිළිගැනීමක් තියෙනවා, ඔහුට තත්වයක් තියෙනවා, ඔහුට ඉන්න තැනක්, යාන වාහන ඉඩකඩම් ආදී දේවල් තියෙනවා කියන එක නෙමෙයි කුල පුත්‍රයෙක් කියලා කියන්නේ. ඥාතීන් ඉන්නවා ඕන තරම් තමන්ට උදව් කරන අනාථයෙක් නෙමෙයි. ඒ නිසා ඔහු පැවිදි වෙන්නේ සද්ධාව නිසාමයි. ඒ නිසා සද්ධාවන්ත කුල පුත්‍රයෙකුට සුදුසුම සිහිය යනුවෙන් අනුස්සති, නැත්නම් මේ සති භාවනා ක්‍රමය, කියන්නේ බුද්ධානුස්සති ආදී භාවනා ක්‍රම 6ට කියනවා අනුස්සති කියලා. බුද්ධං ආරබ්භ උප්පන්නා අනුස්සති බුද්ධානුස්සති. භාගතුන් වහන්සේ අරභයා උපන්නා වූ සිහිය, නැවත නැවත උපන්නා වූ සිහිය බුද්ධානුස්සති යනුවෙන් හඳුන්වනවා. බුද්ධාරම්මනාය සතියා ඒතම අධිවචනං. බුදුගුණ අරමුණු කොට ඇතිවෙන සිහිය, ඒ සිහියට මේ විශේෂ වචනයක් කියලා දේශනා කරනවා. බුද්ධන්ති යේ ගුණේ උපාදාය භගවති බුද්ධෝති පඤ්ඤත්ති. බුද්ධ යනුවෙන් කියන්නේ යම් ගුණයක් හේතු කොටගෙන භාගතුන් වහන්සේ කෙරෙහි භගවති බුද්ධෝති පඤ්ඤත්ති. බුද්ධෝ යනුවෙන් ප්‍රඥප්තියක් ලෝකේ පහළ වෙනවා නම් ඒක තමයි මේ බුද්ධ කියලා කියන්නේ. මොකද මේ බුද්ධ කියන වචනේ අම්මා තාත්තා දෙන වචනයක් නෙමෙයි, තමන්ගේ ඥාතීන් දෙන වචනයක් නෙමෙයි. යම් ගුණයක් හේතු කරගෙන, නැත්නම් යම් ගුණයක් නිසා මේ ලෝකේ ඇති වෙන ප්‍රඥාප්තිය. තේ ගුණේ ඒකජ්ජං ගහෙත්වා වුත්තං කියලා කියනවා. මේ භාගතුන් වහන්සේගේ ගුණ අප්‍රමාණයි. නමුත් ඒ සියලු ගුණ එකට කැටි කරලා බුද්ධානුස්සති කියන තනි වචනේ හඳුන්වනවා කියන කාරණාව. ධම්මං ආරබ්භ උප්පන්න අනුස්සති ධම්මානුස්සති. ධර්මය අරමුණු කොට උපන්නා වූ, නැවත නැවත උපන්නා වූ සිහිය ධම්මානුස්සති යනුවෙන් හඳුන්වනවා. ස්වාක්ඛාතතාදී ධම්ම ගුණාරම්මනාය සතියා ඒතම අධිවචනං. ස්වාක්ඛාතයි කියලා කියන්නේ මනාකොට දේශනා කරන ලද ආදී ධර්මෙහි ගුණ අරමුණු කොට ඇතිවෙන සිහියට විශේෂ වචනයක් තමයි ධම්මානුස්සති කියලා කියන්නේ. දැන් මේ ධර්මය කියලා කිව්වහම දස ප්‍රභේදයක් තියෙනවා. නිර්වාණය අසංකත ධර්මයක්. ඒ කියන්නේ හේතුවකින් ප්‍රත්‍යයකින් හටගත්ත නැති සදාකල් පවතින ධර්මතාවයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. පරමාර්ථ ධර්මයක් කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම තියෙනවා. නමුත් පැවත්වාගෙන යන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඊට මෙහා තියෙන සියලු දෙයකටම හේතුවක් අවශ්‍යයි, නැත්නම් ප්‍රත්‍යක් අවශ්‍යයි. ඒ නිසා නිර්වාණය ධර්මයන් අතර අග්‍රයි කියලා කියලා තියෙනවා. ඊට අමතරව භාගතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට කියන පරියප්තිය කියලා. පරියප්ති ධම්මෝ කියලා කියන්නේ ත්‍රිපිටක කතා වට තමයි පරියප්ති ධර්මය කියලා කියන්නේ. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරපු නිසා ඒ ධර්මයක් ධර්ම රත්නයටම අයිති වෙනවා. ඊට අමතරව තියෙන්නේ සෝවාන් මාර්ගසිත, ඵලසිත, සකදාගාමි මාර්ගසිත ඵලසිත අනාගාමි මාර්ගසිත ඵලසිත සහ අරහත් මාර්ගසිත ඵලසිත කියන මේ ලෝකෝත්තර සිත් අට ලෝකෙන් එතර කරවන්නා වූ සිත් අට මේ මාර්ගසිත හතරෙන් තමයි යම් පුද්ගලෙක් මේ සංසාර වෘතෙන් එතර වෙන්නේ. ඒ නිසා මේ මාර්ග සතර සහ ඵල සතර කියන ලෝකෝත්තර සිත් අටත් පරියාප්තියත් නිර්වාණයත් කියන දස ප්‍රභේදයක් වූ ධර්මය මෙතන අරමුණු කරනවා. නමුත් නිර්වාණය අරමුණු කොට වෙනම භාවනා ක්‍රමයක් තියෙනවා. එහිදී නිර්වාණය විතරයි අරමුණු කරන. උපසමානුස්සති කියලා කියන්නේ ඒ භාවනා ක්‍රමයට මේ දසානුස්සතිවල අන්තිමටම ලැබෙන උපසමානුස්සතිය. ඉන්පසුව අනුස්සති දේශනාවේ සංඝානුස්සතිය ලැබෙනවා. සංඝං ආරබ්භ උප්පන්නා අනුස්සති සංඝානුස්සති කියලා. සංඝ රත්නය අරමුණු කොට නැත්නම් අරඹයා උපන්නා වූ සිහිය සංඝානුස්සති. සුප්පටිපන්නතාදී සංඝ ගුණාරම්මනාය සතිය ඒතමදි වචනං මනාවකට පිළිපන්නා ආදී වූ සංඝ ගුණ අරමුණු කිරීමට විශේෂ වචනයක් තමයි මේ සංඝානුස්සති කියලා කියන්නේ. සීලං ආරබ්භ උප්පන්නා අනුස්සති සීලානුස්සති. අඛණ්ඩතාදී සීල ගුණාරම්මනාය සත්‍යා ඒතම අධිවචනං. ආර්යකාන්ත සීලේහි අංග 8ක් තියෙනවා. අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකම්මාස, භුජිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ඨ, සමාධි සංවත්තනික කියන අංග 8. ඒ අංග 8 සහිත සීලය ආවර්ජනය කොට ඇතිවන සිහිය සීලානුස්සති. සීලානුස්සති කියලා භාවිතයන් දැන් අපි නිතර පාවිච්චි කරන සීලානුස්සති කියන වචනේ. නමුත් මේ සතිය තමයි එතන කියවෙන්න ඕනේ සීලානුස්සති කියලා කියවෙන්න ඕනේ කියන එක තමයි නියම උච්චාරණය වියෙත්තේ. ඡාගං ආරභ උපන්නා අනුස්සති ඡාගානුස්සති. මේ දන්දීම අරමුණු කොට උපන්නා වූ සිහිය ඡාගානුස්සති යනුවෙන් හඳුන්වනවා. මුත්ත චාගෝ පයතපානි ආදී වශයෙන් විස්තර වෙනවා ඉදිරියේදී. දන්දීම අරමුණු කොට යම් සිහියක් පවතිනවා නම් එයට විශේෂ වචනයක් ඡාගානුස්සති කියලා කියන්නේ. දෙවියන් අරමුණු කොට උපන්නා වූ සිහිය දේවතානුස්සති. දෙවියන්ව සාක්ෂි ස්ථානයේ තබලා දේවතා සක්කිට්ඨාණේ ඨපෙත්වා අත්තනෝ සද්ධාදී ගුණාරම්මනාය සතියායි තමදි වචනං කියලා කියන්නේ. දෙවියන් සාක්ෂි ස්ථානයේ තබල තමාගේ සද්ධාව සංසන්දනය කරලා ආවර්ජනය කරලා කරන භාවනාව නැත්තම් උපන්නා වූ සිහිය දේවතානුස්සතිය යනුවෙන් හඳුන්වනවා. මොකද සද්ධා සීල සුත ඡාග පඤ්ඤා කියන පංච ධර්මයන් තමාට තියෙන මොන ප්‍රමාණයද, චතුම්මහරජිකේ දෙවියන්ට තිබුණේ මොන ප්‍රමාණයද මනුස්ස ලෝකේ ඉඳද්දී, කෞත්සාවසි දෙවියන්ට මනුස්ස ලෝකේ ඉඳද්දී මොන විදිහේ සද්ධාවක් තිබ්බද, මොන විදිහේ සීලයක් රැක්කද, කොයිතරම් සීලයක් රැක්කද, කොයිතරම් කාලයක් රැක්කද කියන කාරණාව සංසන්දනය කළා. මමත් ඒ ප්‍රමාණයට රකින්නවා නම් සමහර විට මට ඒ දිව්‍ය ලෝකේ ඉපදෙන්න හැකියාව ලැබෙයි කියලා සංසන්දනය කිරීමක් තමයි දේවතානුස්සතියේ තියෙන්නේ. ඒතකොට දේවතානුස්සති කියන භාවනාවේදී කරන්නේ දෙවියන්ව සාක්ෂි ස්ථානයේ තබලා තමාගේ ගුණයම ආවර්ජනය කර ගැනීමක්. එතකොට සීලානුස්සතියට එහා ගිය දෙයක්. මොකද සීලය කියන්නේ මේ දේවතානුස්සතියේ ඒකාංගයක් විතරයි, අංග පහේ. සද්ධා සීල සුත ඡාග පඤ්ඤා. මරණං ආරභ උප්පන්නා අනුස්සති මරණානුස්සති. මරණය අරමුණු කොට උපන්නා වූ නැවත නැවත උපන්නා වූ සිහිය මරණානුස්සති කියලා කියනවා. ජීවිතින්ද්‍රියෝපච්ඡේද ආරම්මනාය සතිය ආයතම අධිවචනං කියලා සඳහන් කරනවා. මේ රූප ජීවිතේන්ද්‍රය තමයි මෙතන සාකච්ඡා කරන්නේ. දැන් නාම ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ සිතක් උපදින වෙලාවට සිතේ ඉපදීම පැවතීම නැතිවීම කියන කාල තුනදී ආයුෂය රකින ධර්මතාවයද කියනවා නාම ජීවිතේන්ද්‍රය කියලා. එය නැතිකරන්න කිසිම බලවත් වූ ශක්තියකට බෑ. සිතක් අතරමඟදී නවත්තන්න බෑ. ඇති වුණොත් පැවතිලා නැති වෙනවමයි. නමුත් මේ රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ මෞකුස පිළිසිගත් මොහොතේ ඉඳලා මේ සම්මුති මරණය දක්වාම මේ ලෝකයා පිළිගන්න මරණය දක්වාම ජීවිතය ආරක්ෂා කරන අවශ්‍ය කියන ධර්මතාවය. අන්න ඒ රූප ජීවිතේන්ද්‍රිය අතරමඟදී කපා හරින්න කෙනෙකුට පුළුවන්. ඒ රූප ජීවිතේන්ද්‍රිය මේ කපා හරින සිද්ධිය තමයි මරණය කියලා හඳුන්වන්නේ. මේ මරණය ඕන වෙලාවක වෙන්න පුළුවන් කියන නැවත නැවත උපදින සිහිය මරණානුස්සති කියලා සඳහන් කරනවා. කේසාදි භේදං රූපකායං ගතා. මේ කේසාදි ප්‍රභේදගත මේ රූපකය ගත යනුවෙන් හඳුන්වනවා. නැත්තම් මේ තමන්ගේ කය නමින් හඳුන්වන ගත හෝ ඒ කායගත කියලා කියන්නේ තමන්ගේ කය නැත්තම් ගත කියන කාරණා දෙකම එකහු කරලා තියෙන ඒ කායගතව පිළිබඳව තියෙන සිහියට කියනවා කායගත සති කියලා කියන්න ඕනේ. නමුත් නැවත කෙටි කරන්නේ නැතුව රස්සං අකත්වා කායගතා සතිති උත්තා කියලා. මොකද දැන් මේ වගේ වචන එක්කහු වීමකදී සාමාන්‍යයෙන් මැද තියෙන වචනේ වර්ණගන්නේ නැහැ. සාමාන්‍ය විදියට අග තියෙන වචනේ විතරයි වර්ණගන්නේ. නමුත් මෙතනදී විශේෂයක් කරලා තියෙනවා, මැද තියෙන වචනේ වර්ණගිලම සම්බන්ධ කරලා තියෙනවා. මේ කායගත සති කියන්න ඕන කාරණාවේදී කායගතා සති කියලා හඳුන්වලා තියෙනවා කියලා කියනවා. ඒක විශේෂයක්. කෙස්ලොම් ආදී ත්‍රිස් මහා කුණපය අරමුණු කරගෙන ඇති වෙන නැවත නැවත ඇති වෙන සිහිය තව විශේෂ වචනයක්. ආනාපානේ ආරබ්බ උප්පන්නා සති ආනාපාන සති. සමහරු අද කාලේ මේ කාරණාව වැරදියට විග්‍රහ කරනවා. මේ ආනාපාන කියලා කියන්නේ තමන්ගේ කෙලස් වැඩි වීම සහ අඩු වීම කියලා කියනවා. නමුත් මේ වගේ තැන්වල සහ ත්‍රිපිටකයේ බොහෝ සිය ගණන් තැන්වල නිවැරදිව සඳහන් වෙනවා ආස්වාස පස්වාස නිමිත්තාරම්මනාය සතිය ආයතම දිවචනං. ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම පිළිබඳව ඇති වෙන ඒ නිමිත්ත අරමුණු කරලා. දැන් මේ මෙතන පොඩි වෙනසක් තියෙනවා. දැන් මේ මරණානුස්සතිය දක්වා මෙතන කියලා තියෙන්නේ ආරම්මනාය කියලා විතරයි. ඡාගානුස්සති වලට කියලා තියෙන්නේ මුත්ත ඡාගතාදී ඡාග ගුණාරම්මනාය කියලා තියෙනවා. සීලය සම්බන්ධයෙන් කියන්නේ සීල ගුණාරම්මනාය කියලා කියන්නේ. නමුත් මේ කායගත සතියේ ඉඳලා කියනවා නිමිත්තාරම්මනාය කියලා. ඒ මොකද මේ පළවෙනියෙන් සඳහන් කරපු අනුස්සති සම්බන්ධයෙන් ප්‍රථම ඥානට සමවදින්න බෑ. මෙතනදී ප්‍රථම ඥානට සමවදින්න පුළුවන් කායගත සතියෙන් විතරයි. නමුත් ආනාපාන සතියෙන් චතුර්ථ ඥානෙ දක්වාම හිත වඩන්න පුළුවන්. උපසමානුස්සතියනොත් ධානවල සමාදින්න බෑ. ඒ නිසා මේ අනුස්සති 10න් 8කින්ම ධානවල සමාදින්න බෑ. නමුත් විශාල ප්‍රයෝජනයක් සහිතයි. සමතය පැත්තෙන් උපචාර මට්ටම් වලට පැමිණෙනවා. ඒ කියන්නේ ධානයට ආසන්න මට්ටමටම හිත දියුණු කරන්න පුළුවන්. නමුත් ධාන සමාදින්න බෑ. නමුත් මේ අසුභ භාවනාවේදී පුළුවන් කායගත සතියේදී පුළුවන් ප්‍රථම ධ්‍යාන සමාධිය. ආනාපාන සතියේ පුළුවන් චතුර්ථ ධ්‍යානය දක්වා හිත දියුණු කරන්න. ඒ නිසා මේ අවස්ථාවවලදී මේ තැන් දෙකේ විතර නිමිත්තාරම්මනාය කියන වචනේ සඳහන් කරනවා. අස්සාස පස්සාස නිමිත්තාරම්මනාය. ආරම්මනාය කියලා විතරක් නෙමෙයි නිමිත්තක් පහළ වෙනවා කියලා වෙනම කියලා දෙනවා. මොකද උග්ඝහා නිමිත්ත, පටිභාග නිමිත්ත ආදී වශයෙන් නිමිති පහළ වෙනවා. බුදුගුණ සම්බන්ධයෙන් නිමිත්තක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුගුණ භාවනා කරද්දී නිමිති වශයෙන් දැකිය යුතු දෙයක් නැහැ කියන එක. නමුත් අද කාලේ නම් බොහෝ දෙනෙක් ඒ පිළිමතවත් මෝහයටපත් වෙලා ඉන්නවා කියලා හිතන්න පුළුවන්. නිමිති පහළ වෙන අය කියනවා බුදුගුණ භාවනා කරද්දී මෙන්න මේ වගේ රූප දැක්කා ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ භාවනාව හරියට සිද්ධ වෙලා නැති වෙන්න ඕනේ. මොකද නිමිත්තක් නැහැ කියලා කියනවා. ඔව්, බුදු රූපේ දකින්නවා කියන එක බොහොම පැහැදිලි එකක්. බුදු රූපේ මවා ගන්නවා කියන්නේ හිතෙන් මනෝමය වශයෙන් මවා ගැනීම භාවනාවක් නෙමෙයි. මනෝමය වශයෙන් ඕන දෙයක් මවා ගන්න පුළුවන්. නමුත් භාවනාවේ වශයෙන් පහළ වෙනවා නම් තමයි නිමිත්තක් වෙන්නේ. දැන් අද කාලේ විදර්ශනා කරන අය පටවිය ආපෝත්‍යජෝ ආයෝ මනෝමය වශයෙන් හිතා ගන්නවා. එතකොට ඒක චින්තාමය තත්ත්වෙන් නිසා. දැන් සුතමය, චින්තාමය, භාවනාමය කියලා මට්ටම් තුනක් තියෙනවා ඥානවල. එයින් චින්තාමය තත්ත්වයක තමයි සිතින් හිතා ගන්න දේ තියෙන්නේ. නමුත් භාවනාවේ මට්ටමකට හිත දියුණු වෙනකොට හිතෙන් හිතපු දෙයක් නෙමෙයි, සත්‍ය වශයෙන් පවතින දෙයක් තමයි අරමුණු වෙන්නේ. ඉතින් මෙතන පැහැදිලි මේ කාරණාව ආනාපාන සතියටයි කායගත සතියටයි පමණයි නිමිති පහළ වෙන්නේ කියන කාරණාව. මෙසේ මේ දස අනුස්සතියින් අතර බුද්ධානුස්සතිය වඩනු කැමැත්තේ කැමැති පුද්ගලයා අවිච්ඡප්පසාද සමන්නාගතේන යෝගිනා අචල ප්‍රසාදයකින් සමන්විත යෝගියා විසින් පතිරූප සේනාසනේ රහෝගතේන පටිසල්ලීනේන සුදුසූ සේනාසනයක් තෝරගන්න කියලා කියනවා. ඉතින් ඒකත් සුළුබඩු කාරණාවක් නෙමෙයි. සුදුසූ සේනාසනය කියන කාරණාව මෙතන කියලා තියෙන්නේ අවිච්ඡප්පසාද සමන්නාගතේන යෝගිනා කියලා. ඒ කියන්නේ අචල ප්‍රසාදය සහිත යෝගියා. ඒ කියන්නේ දැන් අචල ප්‍රසාදය නිතනින්ම ලැබෙන්නේ සෝවාන් මාර්ගසිතේදී. ඒක සමුච්ඡේද වශයෙන්ම සියලු සැක දුරු වෙලා අචල ප්‍රසාදයක් පහළ වෙනවා. නමුත් මේ ටීකාවේ කියලා තියෙනවා අවෙච්ච බුද්ධ ගුණේ යථාවතෝ ඤත්වා අචල බුදු ගුණ පිළිබඳ යථා ස්වභාවයෙන් දැනගෙන උප්පන්නෝ ප්‍රසාදෝ අවෙච්ඡප්පසාදෝ උපන්නා වූ ප්‍රසාදය අවෙච්ච ප්‍රසාදය කියලා කියනවා. ආර්ය මග්ගේන ආගතප්පසාදෝ ආර්ය මාර්ගයෙන් පැමිණි ප්‍රසාද පැහැදීම තන් සදිසෝපිවා ඔහුට සමාන කෙනෙක් කියන සෝවාන් වහන්සේට සමාන කෙනෙක් හෝ දික්ටිගත වාතේහි අචලෝ අසම්පකම්පියෝ ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි නැමැති මහා සුලිසුදකට කම්පා වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් තේන සමන්නාගතේන අන්න එවැනි පැහැදීමකින් සමන්විත පුද්ගලයා. ඒ කියන්නේ කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට වෙනස් කරන්න බැරි සද්ධාවක් තියෙන්න ඕනි කියලා කියලම තියෙනවා. يعني ශ්‍රමණය කියලා කියන්නේ කිසිම හාමුදුරු නමකට හෝ වෙන පැවිදි කෙනෙකුට කරන්න බෑ. බ්‍රාහ්මණ කියලා කියන්නේ උසස්සයි සම්මත මහාචාර්ය ආචාර්ය ආදී කිසිම උසස්සයි සම්මත පුද්ගලයෙකුට කරන්නත් බෑ කියන එක. කිසිම දෙවියෙකුට ඉර්ධියක් පහළ වෙනස් කරන්නත් බෑ. බ්‍රාහ්මණයෙකුට මමයි මේ බ්‍රාහ්මයා කියලා මේ ධර්මයේ වෙනස් කියලා වෙනස් කරන්න බෑ කියලා. එහෙම මට්ටමකට මාරයෙකුටත් ඇවිල්ලා වෙනස් කරන්න බැයි නම් දෙවියන් සහිත මිනිසුන් සහිත ලෝකෙ කිසිම කෙනෙක්ට වෙනස් කරන්න බැරි සද්ධාවක් තියෙනවා නම් අන්න එවැනි කෙනෙකුට විතරයි බුදුගුණ භාවනාව වඩන්න පුළුවන් කියලා වැදගත් කාරණාවක් ටීකාවේ තියෙනවා. ඒ කියන්නේ තන් සදිසෝපිමා යෝ දික්ටිගත වාතේහි අචලෝ අසම්පකම්පියෝ තේන සමන්නාගතේන තාදිසස්ස බුද්ධානුස්සති භාවනා ඉජ්ජති න ඉතරස්ස. ඒ කියන්නේ එවැනි වූ අචල පැහැදීමක් තියෙන පුද්ගලයෙකුට විතරයි බුද්ධානුස්සති භාවනාව සාර්ථක වෙන්නේ, අන්‍යයන්ට සාර්ථක වෙන්නේ නැහැ කියන කාරණාව ඉතා වැදගත් කාරණාවක් කියලා මම හිතනවා. මේ කාලේ බොහෝ දෙනෙක් ත්‍රිපිටකය ගැන සැකයි, අටකථා ගැන සැකයි, බුදුහාමුදුරුවෝ මේ තරම්ම බලවත්ද කියලා සැකයි, මේ තරම්ම ලක්ෂණ සම්පන්නද කියලා සැකයි, බුදුරජාන් වහන්සේගේ පියවි කාය බලය කියන්නේ නාරායන සංඝාත බලය පුරුෂ කෝටි 10000ක් නැත්නම් කාලාවක ඇතුන් කෝටි 1000ක් පියවි කාය බලයක් තියනවාද, එහෙම නැත්නම් මේ කාය බලය පියවි එකක් වෙන්න බෑ, මේක ඉරිදීකින් ගත් එකක් වෙන්න ඇති, එහෙම කියන අය ඉන්නවා. ඉතින් එහෙම අයත් බුදුගුණ භාවනා කරන්න උත්සාහ කරනවා. නමුත් සාර්ථක වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. මේ තරම් ಗುಣ ප්‍රමාණයක් හිතාගන්නවත් බැරි කෙනෙකුට බුදුගුණ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු ඇවිල්ලා මොනවා කිව්වත් භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන සද්ධාව පැහැදීම හෙලවෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනි කියලා කියලම තියෙනවා. මේක පටන් ගන්න. මේකේ ටීකාවේ තියෙනවා. විසුද්ධිමාර්ගයේ ටීකාවේ ඒක කියලම තියෙනවා. මේ තියෙන්නේ අවෙච්ච බුද්ධ ගුණේ යථාවතෝ ඤත්වා උප්පන්නෝ පසාදෝ අවෙච්ඡප්පසාදෝ ආර්ය මග්ගේන ආගතප්පසාදෝ කියලා මේ ආර්ය මාර්ගයෙන් ආපු පැහැදීම තමයි මෙතන කියන්නේ. මොකද සද්ධාව කියන එක මට්ටම් හතරකට දේශනා කරලා තියෙනවා. ප්‍රසාද සද්ධා කියලා කියන්නේ අව මට්ටමේ ප්‍රසාදය පැහැදීම. ඕකප්පන සද්ධා කියලා කියන්නේ සියලු වැඩ නවත්තලා ලෞකික දේවල් නවත්තලා මේ ආර්ය මාර්ගයට බැහැ ගන්න තියෙන සද්ධාව. ඒ කියන්නේ අද කාලේ අපි ගත්තාම ගිහි සහ පැවිදි කියන දෙපක්ෂයේම යම් යම් ප්‍රමාණවලින් ලෞකිකත්වයකට නැඹුරුවක් දකින්න ලැබෙනවා. නමුත් මේ ලෞකික පැත්ත කියන එක නැති කරන්න බැරි වුණත් ඒ සියලු කටයුතු පසකලා නිවනට යනවා කියලා ප්‍රධාන අදිස්ථානය කරගන්න පුද්ගලයා තමයි මේ ඕකප්පන සද්ධා කියලා කියන්න පුළුවන්. මොකද දැන් අපි සාගරයට බසින්න සද්ධාව තියෙනවනේ මේ බැස්සහම කරදරයක් වෙන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවනම් සිටියමේ අපි දැකලා තියෙන සිටියමේ විතරයි ලංකාවට උඩින් ඉන්දියාව තියෙනවා කියලා. එතකොට අපි දන්නවා මන්නාරමට ගියාම නම් ටිකක් ළඟයි පීනගෙන උනත් යන්න පුළුවන්. කෙටි දුර පීනන්න පුළුවන් කෙනෙකුට උනත් දූපත් වලින් යන්න පුළුවන් කියලා මග සහනයක් තියෙනවා කියලා අහලා තියෙනවා. මොකද තනින් තන දූපත් වලක් තියෙනවා. ඒ හින්දා කෙටි දුර පීනගෙන ගිහිල්ලා නැවත ගෙමක් හරින්න පුළුවන්. ඒ නිසා එතන යන්න පුළුවන්. ඒක නමුත් මේක අපි කවදාකවත් දැකලා නැහැ හැට. එතකොට අපි අහලා තියෙනවා මේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට පීනන මිනිස්සු ඉන්නවා, ලංකාවේ ඉඳලා ඉන්දියාවට පීනන මිනිස්සු ඉන්නවා කියලා අදට. එතකොට එහෙම මිනිස්සෙක් මේ සාගරයට බහින්නේ කොහොමද? අන්න ඒ තරම් විශ්වාසයක් තමයි මේ ඕකප්පන සද්ධා කියලා කියන්නේ. ඒ කියන්නේ පරතරක් පේන්නේ නැති තැනක බය නැතුව බහින්න පුළුවන්. මොකද නිවන කියන එක අපිට පටන් ගත්ත ගමන් පේන්නේ නැහැ. නිවන කියන එක බුද්ධ ආදී ආර්ය උත්තමයෝ දේශනා කරනවා විතරයි අපේ පැත්තෙන් බැලුවහම. ඉතින් ඒ පිළිබඳව තියෙන පැහැදීම වැඩි වෙන්න තමයි බහින්න තරම් සිතුවිල්ල ඇති වෙන්නේ. එහෙම නැත්නම් බහින්න බයයි. එහෙම නැත්නම් ටිකක් බෑලා ආපහු උඩ දෙන්න හිතෙනවා. ඉතින් ඒ නිසා මේ ඕකප්පන සද්ධාව කියන්නේ සුළුපට සද්ධාවක් නෙවෙයි කියන්නේ. මොකද දැන් සමහර වෙලාවකට පුද්ගලයෙකුට අවුරුදු 10ක් 15ක් ඉඳලා හිතෙනවා අපරාධය දේ කරේ කියලා. නමුත් මේ බුදුදහමේ එහෙම දෙයක් වෙන්නේ නැහැ හරියටම තිසරණ සරණ ගිය පුද්ගලයාට. ජීවිතේ කවදාකවත් නාස්ති වුණා කියලා හිතෙන්නේ නැහැ. ඉතින් මේ පසාද සද්ධාවටත් වඩා ඕකප්පන සද්ධාව බලවත් ඒ නිසා. අධිගම සද්ධා කියලා කියන්නේ ඊටත් වඩා ඉහළ මට්ටමින් තියෙන සෝවාන් මාර්ග ඥානෙ, අසකදාගාමී මාර්ගසිත ආදී මාර්ගසිත වලින් ලැබෙන සද්ධාවට තමයි අධිගම සද්ධා කියලා කියන්නේ. මෙතන මේ අරිය මග්ගේන ආගත පසාදෝ කියලා කියන්නේ මේ ආර්ය මාර්ගයෙන් පැමිණි අධිගම සද්ධාවට. ඊටත් වඩා රහතන් වහන්සේගේ රහත් මාර්ගසිතට ලැබෙන සද්ධාවලක් කියන අධිගම සද්ධා කියලාමයි. නමුත් ඊට වඩා විශාල සද්ධාවක් මේ ශාසනයේ තියෙනවා මහා බෝසත්වරුන්ට. ඒකට කියන්නේ ආගමන සද්ධා කියලා. මහා අභිනේහාරයේ පටන් ලැබෙන සද්ධා මහා බෝසත්වරයෙකුට ඒක කියන්නේ ආගමන සද්ධා කියලා. එතකොට පසාද සද්ධා, ඕකප්පන සද්ධා, අධිගම සද්ධා, ආගමන සද්ධා. මේ හතරම ආකාරවති. ආකාරවති කියන කොටසට ගන්න පුළුවන් මේ හතරම අමූලිකා නෙමෙයි. හතරම ආකාර. මොකද යම් ප්‍රඥාවක් එක්ක තමයි මේ හැම සද්ධාවක්ම ලැබෙන්නේ. පසාද සද්ධා කියලා කියන්නේ උදාහරණයක් ඇරෙයිද කියන සක්විති රජුරුවන්ගේ මාණික්ක රත්නය වගේ කියලා කියනවා. මිලින්ද ප්‍රශ්නේ කියනවා මේ සම්පසාදන ලක්ෂණය සහ සම්පක්ඛන්දන ලක්ෂණය කියලා ලක්ෂණ දෙකක් තියෙනවා පැහැදීමේ. එකක් තමයි අර මුහුදට බැහැ ගන්න තියෙන පැන ගන්න තියෙන සද්ධාව තමයි සම්පක්ඛන්දන සද්ධාව කියලා කියන්නේ. අනික් කාරණාව පැහැදිලි කිරීමේ සද්දා පසාද සද්දා සම්පසාදන සද්දා කියලා කියන්නේ දැන් චතුරංගනී සේනාව, ඇත් සේනාව, අස්ස සේනාව, රත සේනාව සහ පාබල සෙනග කුඩා දොළපාරක් හරහා ගිහාම නැත්නම් කුඩා ගංගාවක් හරහා ගිහාම ඒ ගඟම බොර වෙනවා. මොකද ඒ තරම් විශාල පිරිසක් ගමන් කරන නිසා. සක්විති රජුරන්ට සමහර වෙලාවකට අවශ්‍ය වෙනවලු මාණික්ක රත්නේ ශක්තිය බලන්න. ඒ වෙලාවට සක්විති රජුරු එතර වුණාට පස්සේ ගඟ බොර වුණාම පුරෝහිත බමුණට කියනවලු මට ගඟින් පැන්ටියක් බොන්න ඕනේ කියලා. ඒ වෙලාවට පුරෝහිත බමුණා කරන්නේ මාණික්ක රත්නය අරගෙන ඇවිල්ලා ගඟේ දියට ලං කරනවා. ලං කරනකොට මේ මාණික්ක රත්නයේ තියෙන ශක්තිය නිසා, පැහැදවීමේ ශක්තිය නිසා ඒ ගඟේ තිබ්බ සියලු දූවිලි, මඩ, කැටකැබිලි ආදී සියලුම දියසෙවල් ආදී සියලුම දේවල් අයින් වෙලා එහා මෙහා පේන නිල් කැට වගේ ජලයක් පානීය මට්ටමේ ඒ ස්ථානයේ ඇති වෙනවා. එතනින් අරගෙන සක්විති රජුරන්ට පැන් පානය කරන්න දෙනවා. ඉතින් මෙන්න මේ මාණික් රත්නේ ශක්තිය වගේ තමයි මේ පසාද සද්ධා කියලා කියන්නේ. මොකද අපේ චිත්ත සංතානයක් මේ බොර වෙච්ච ගඟක් වගේ. අකුසල් තියෙනවා බොහෝ සෙයි. කෙලෙස් 1500ක් තියෙනවා කියලා ප්‍රභේදගත කරලා කියනවා. ඉතින් ඒ නිසා මේ නොඑක් ප්‍රභේදගත කෙලෙස් තියෙන සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ගේ හිත පැහැදිලි කරගන්න තමා තුළ උපදවාගත යුතු ධර්මතාවය තමයි පැහැදීම කියන ධර්මතාවය. සද්ධාව කියලා කියනවා කෙටියෙන්, පසාද සද්ධා කියලා කියනවා උපසර්ග වශයෙන් සම්පසාදන සද්ධා කියලා කියනවා. ඉතින් මේ ධර්ම දේශනාවක් අහන වෙලාවට භාගතුන් වහන්සේගේ ගුණය මේ තරම් පුදුමාකාරයි, භාගතුන් වහන්සේගේ ගුණය මේ තරම් අචින්තයි, භාගතුන් වහන්සේගේ ගුණය මේ තරම් අප්‍රමාණයි කියලා මේ පැහැදීම ඇති වෙනකොට පියවියෙන් දේශයේ සහිත පුද්ගලයා කේන්ති යන පුද්ගලයාට ඒ වෙලට කේන්ති යන්නේ නැහැ. ඒ මොකද කේන්තිය තැම්පත් වෙලා තියෙන පැත්තක හිතේ නැතු යනවා නෙමෙයි දැන් ගංගේ මාණිකත්වයේ උදාහරණේ සර්වාකාරයෙන් සමානයි ගංගේ තියෙන කුණු නැති වෙන්නේ නැහැ දියසෙල් නැති වෙන්නේ නැහැ ඒවා පැත්තකට තැම්පත් වෙනවා මැද පැහැදිලි වෙනවා එතකොට යම් කාර්යභාරයක් මැද තියෙන ජලයෙන් කරගන්න පුළුවන් ඉතින් අන්නේ විදියට මේ සිතේ තියෙන රාගය ద్వේෂය මෝහය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ආදී බොහෝ අකුසල් පැත්තකට තැම්පත් වෙලා තියෙන පාටක්වත් නැති වෙලා මැද තියෙන ප්‍රදේශය පැහැදිලි වෙලා කුසල ධර්මතාවයන්ගෙන් පිරෙනවා මේ පැහැදීම කියන කාරණාව නිසා. ඉතින් දැන් සාමාන්‍ය වෙලාවට ක්ෂණිකින් කේන්ති යන කෙනෙකුට මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කර කර ඉඳලා එවැනි සිද්ධියක් ඇති වුණත් එක පාටම කේන්ති යන්නේ නැහැ. මොකද සද්ධාව කියන ගුණයෙන් ආසේවන ප්‍රත්‍ය ලැබිලා නිසා. මොකද නිතර සද්ධාව ළඟ තිබීමෙන් ඇති වෙන බලපෑම. පසාද සද්ධා කියන්නේ එවැනි මට්ටමක්. නමුත් ඒක ඉතාම తాවකාලිකයි. ඒක නැති වෙන්න පුළුවන්. එහි යෙදෙන්න ඒ අවශ්‍ය හේතු දිගටම පවත්වාගෙන යන්න ඕනේ. අධිගම සද්ධාව තමයි සමුච්ඡේද වශයෙන්ම කෙලෙස් ප්‍රහාණය වෙලා විචිකිච්ඡාව දැන් භාගතුන් වහන්සේ කියන සියලු විචිකිච්ඡා දුරු වෙන. කොහොමත් මේ සෝවාන් වෙන පුද්ගලයා සෝවාන් වෙන කලින් විචිකිච්ඡාව දුරු කරගෙන ඉන්නේ. නමුත් ඒක තදංග වශයෙන් හා විස්කම්මන වශයෙන් විතරයි. සමුච්ඡේද වශයෙන් නැවත නූපදින ආකාරයෙන්ම ප්‍රහාණය වෙන සෝවාන් මාර්ගිකේ. දැන් සමහර විතන් ඉන්නවා මේ අපිට සැක දුරු වෙයි කියලා සෝවාන් වෙන කාලෙට. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මුලින්ම සීලබ්බත පරාමාසයෙන් අයින් වෙන්න ඕනේ. කියන අන්‍ය ආගම්වල තියෙන සීල වෘත ආදීන්ගෙන් අයින් වෙන්න ඕනේ. ඉන්පසුව බුද්ධ ආදී අටදෙන සැකේ නැති කර ගන්න ඕනේ ධර්මයේ ඉගෙනගෙන. ඊට පස්සේ මේ සක්කාය දිට්ඨිය තමයි විශේෂයෙන් භාවනාවෙන් අයින් වෙන්නේ. මොකද මේ සක්කාය දිට්ඨිය කියන එක හිතලා අයින් කරන්න බෑ. මගේ කියන එක හිතලා අයින් කරන්න බෑ. භාවනාමය ශක්තියකින් අයින් කරන්න. හිතලා අයින් කරපු අයට තමන් රැවටිලා අයින්නේ. තමන්ගේ අතප්පායක් කපුන වෙලාවක අයින් වුණොත් එම දරා ගන්න බැරි වෙනවා. විශේෂ ව්‍යසනයක් ඇති වුණොත් ඥාති ව්‍යසන, භෝග ව්‍යසන ආදී ඥාතින් විශාල ගණක එකපාරට මැරෙනවා. එහෙම නැත්නම් විශාල පැතිර යන දරුණු රෝගයක් බෝ වෙලා තමන්ගේ හිත උතුම් ඥාතින් නැති වෙලා යනවා. ඒකට කියන්නේ රෝග ව්‍යසන කියලා. නැත්තම් තමන්ගේ විශාල ධනයක් නැති වෙලා තමන් ඊටාම දුප්පත් තත්ත්වයකට පත් වෙනවා. ඒක භෝග ව්‍යසන කියලා. ඊට පස්සේ තමන් ජීවිත කාලයක් රැකගෙන හිටපු සිල්පදයක් නැත්තම් ප්‍රතිපත්තියක් බිඳෙනවා. යම් හදිසි අවස්ථාවකදී පාලනයක් නැති නිසා සීල ව්‍යසන. ඒව දරන්න අමාරුයි. සීල ව්‍යසනයක් ඇති වුණාම කෙනෙකුට සමාජයට මුහුණ දෙන්න බැරුව යනවා. තමන් සමාහරණ සියදිවි හානි කර ගන්නවා නැත්තම් ඉන්න පළාතෙන් යන්න යනවා. ඒ වගේ දරා ගන්න බැරි වෙනවා. හොඳ ඥාන ශක්තියක් තියෙන නිවැරදි දෙයක් දරා ගන්න. මේ ලෝකේ අනිත්‍යයි කියලා හරියටම දැනගත්ත පුද්ගලයා තමයි දන්නේ. තමන් කියන්නේ මේ ලෝකෙම කොටසක්. තමන්ගේ සියලු දේ අනිත්‍යයි. තමන්ගේ සීලය, සද්ධාව ආදී සියලු ගුණධර්ම අනිත්‍යයි. මොකද දැනට අනික් මිනිස්සු මත්පැන් පානය කරනවා, මේ උත්සව පවත්වනවා, මම එහෙම කරන්නේ නැහැ කියලා මහා ලොකුට හිතන් ඉන්න හොඳ නැහැ. ඒ මානය කියන දුර්ගුණයේ තියෙන කෙනෙක් විතරයි එහෙම හිතන්නේ. හිතන්නේ හැම වෙලෙම මේ හැම තත්ත්වයක්ම తాවකාලිකයි. මරණයෙන් අමතක වෙලා ආයිපදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හදිස්සියේ පිස්සු හැදෙන්න පුළුවන්. සියලු දේ අමතක වෙන්න පුළුවන්. හොඳ නැති වචන කියන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේ දැන් සමාජයේ හිතා ගන්න බැරි විදිහේ නරක පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් මතකේ නැතුව ගිහිල්ලා හොඳ නරක තේරෙන්නේ නැතුව ගිහිල්ලා මොහොතකින් පිස්සු හැදෙන්න පුළුවන්. මේ හැමදේම අනිත්‍යයි ඒ නිසා. ඉතින් තමන්ගේ සීලයත් ඒ වගේම තමයි. ඒක ධර්මතාවයක් විතරයි සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ මේ නිවනට මෙහා කිසිම දෙයක් නිත්‍යයි කියලා නැහැ. ඒ නිසා තමන්ගේ සීලයක් තියෙනවා නම්, සමාධියක් තියෙනවා නම්, යම් දැනුමක් උගත්කමක් තියෙනවා නම් මේ සියල්ල අනිත්‍යයි. සියල්ලම නැති වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ සීලය වුණත් තමන් පහසුවෙන් ජීවිත කාලයක් රැකගුවා තියෙන්න පුළුවන්. නමුත් කැඩෙන්න පුළුවන්. ඒක දැනගෙන ඉන්න ඕනේ. අනිත්‍ය කියන ධර්මතාවය දන්නේ නැති කෙනාට ඒක දරන්න බෑ. ඒ නිසා සීල ව්‍යසනය දරන්න බැරි එකක්. ඊට අමතරව දිට්ඨි ව්‍යසනය කියන එකත් ඒ වගේ. තමන් හරි කියලා හිතාගෙන හිටපු නිවැරදි කියලා හිතාගෙන හිටපු එකක් ඒක මාට්ටම වැරදි කියලා අවබෝධ වෙනවා. තමන් හිතන් හිටියේ එහෙම් පිටින්ම වැරදි. ඒකට කිසිම සමාවත් දෙන්න විදියක් නැහැ. ඒ තරම් වැරදි දෙයක් වැරදිලා හිතාගෙන ඉඳලා තියෙන්නේ කියලා ඇති වුණාම කලින් කතා කරපු සියලු දේවල් මේ මිත්‍යා දෘෂ්ටිය සහිතව කරලා තියෙන්නේ කියලා දැනගත්තාම තරන්න බැරි වෙනවා. ඒ වගේ මේ වගේ කාරණාවකදී සැලෙන්නේ නැතුව ඉන්නවා කියන එක විශේෂ ප්‍රගුණ භාවයක්. ඉතින් අන්නේ එහෙම භාවනාවේ ශක්තියකින් විශේෂයෙන් ප්‍රහාණය වෙනවා නම් චිත්ත පරම්පරාව තුළ නැවත ජීවිතවල ඉපදුනත් සෝවාන් වාස ඉපදෙනවා නම් උපරිම ජීවිත හතයි හතකම ඉපදුනත් කවදාකවත් සැකයක් උපදින්නේ නැහැ භාගතුන් වහන්සේගේ ධර්ම රත්නය ගැන කියන කාරණාව ඒක විශේෂයි. ඒ නිසා මේ අධිගම ශ්‍රද්ධාව කියන එක අති විශේෂ ශ්‍රද්ධාවක්. මට තේරෙන විදිහට පැහැදිලි කරන්නම් අගමන ශ්‍රද්ධාවයි අධිගම ශ්‍රද්ධාවයි අතර වෙනස. දැන් දීපංකර භාගතුන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසයන් වහන්සේ නියත විවරණය ලබන සංසාරේ පළවෙනි වතාවට. ඒකට කියන්නේ මහා අභිනීහාරය කියලා. manussත්තං ලිංග සම්පatti හේතු සත්හාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝචි චන්දතා කියලා කාරණා අටක් තියෙනවා. ඒකට manussාත්ම භාවයක් ලැබලා තියෙන්න ඕනේ. පුරුෂයෙක් වෙලා ඉන්න ඕනේ. ලිංග සම්පatti කියන්නේ හේතු තියෙන එවෙලේ රහත් වෙන්න හේතු තියෙන්න ඕනේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ පද හතරක ගාථාවක් දේශනා කළොත් දෙවෙනි පදයේ දේශනා කරලා තුන්වෙනි පදයේ දේශනා කරන්න ප්‍රථමයෙන් අරහත්ත්වයටපත් වෙනවා නම් සීල අභිඥා සහිතව ප්‍රඥාධික බෝධිසත්වයෙක් තරම් ප්‍රඥාව පුරලා තියෙනවා. පාරමිතා පුරලා තියෙන කියලා කියනවා. එතකොට තුන්වෙනි පදය කියලා දේශනා කරලා හතරවෙනි පදය දේශනා කරලා අවසන් කරන්න කලින් සීල අභිඥා සහිතව අරහත්ත්වයටපත් වෙනවා නම් සද්ධාධික මහා බෝසත්වරයෙක් කියලා කියන්න පුළුවන්. පද හතර දේශනා කරලා අවසානයේදී එවැළෙම සියල අවිඤ්ඤාසයිත වරහත්තරපත් වෙනවා නම් වීර්යාධික මහා බෝසත්ත්වරේ කියලා කියනවා. නමුත් ඒ තරම්ම ශක්තියක් තිබිලත් අරහත්ත්වේ නවත්වන ප්‍රාර්ථනාවේ වශයෙන්. ඒ කියන්නේ බුදු වෙන්න තියෙන ප්‍රාර්ථනාව නිසා අරහත්ත්වේ නවත්වනවා. එතකොට දීපංකර භාගතුන් වහන්සේගේ පාදමූලයේදී සුමේධතාපසයන් වහන්සේ එවැනි ප්‍රඥාධික මහා බෝසත්ත්වරේ හැටියට විවරණය ලබනවා. ඉතින් හේතු සත්තර දස්සනම් කියලා කියන්නේ සාසුන් වහන්සේ නමක්ම දකින්න ඕනේ. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම දකින්න ඕනේ. පබ්බජ්ජා කියලා කියන්නේ ගිහිව ඉඳලා පළවෙනි අභිනිහාරය ලැබෙන්නේ නැහැ. නියත විවරණ ලැබෙනවා අනික් කාරණාවලදී මිනිස්සෙක් විතරක් නෙමේ නාගයෙක් එහෙම නැත්නම් සිංහයෙක් වඳුරෙක් එහෙම වෙලත් නියත විවරණ ලබලා දෙනවා. යක්ෂ සේනාධිපති කෙනෙක් එහෙමත් වෙලා තියෙනවා. නමුත් මේ පළවෙනි අභිනිහාරයට මිනිස්සෙක් වෙන්න ඕනේ. පළවෙනි අභිනිහාරයට පැවිදිලා ඉන්න ඕනේ. ගුණ සම්පatti කියලා කියන්නේ අෂ්ට සමාපatti තියෙනෝනේ පංචවිඥා තියෙනෝනේ සීල විඥා සහිත ලෞකික විඥා තියෙනෝනේ අධිකාර කියලා කියන්නේ බලවත් පූජාවක් කරලා තියෙනෝනේ බලවත් කැමැත්තක් තියෙනෝනේ චන්දතා කියලා කියන්නේ මේ අරහත්ත්වය අතහැරලා මතු ලැබෙන බුද්ධත්වයක් කරා ලෝකයේ තියෙන උපරිම දුකක් විඳින්න කැමති වෙනවා මේ කාරණා සම්පූර්ණ කරන අවස්ථාවේදී සුමේද තාපසයන් වහන්සේ කල්පසංක 16ක් පෙරම් පුරලා අවසන් නමුත් ඒ ශාසනයේ ඉන්න අග්‍රශ්‍රාවකයන් වහන්සේට තියෙන අවශ්‍යතාවය තමයි එක් අසංඛ්‍යයි කල්පලක්ෂයි පෙරම් පුරලා තියෙන්න ඕනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ තත්වයට පත් වෙන්න. ඒතකොට ඒ ශාසනයේ ඉන්න අග්‍රශ්‍රාවකයන් වහන්සේට සමානුපාතික බැලුවොත් එම හරියට බැලුවොත් එම අග්‍රශ්‍රාවකයන් වහන්සේ වගේ ආසන්න වශයෙන් 16 ගුණයක් පෙරම් පුරලා ආපු උත්මේ තම සුමේතාවසේ. එතකොට ඒ කාරණාව හින්දා වෙන්න ඇති අධිගම ශ්‍රද්ධාවට උඩින් ආගමනීය ශ්‍රද්ධාව තියෙන. මොකද රහතන් වහන්සේගේ ශ්‍රද්ධාව එහෙම සමාන කරන්න විදිහක් නැහැ. මොකද 16 ගුණයක් පෙරම් පුරලා කියන්නේ කල්පසංක 16ක් පෙරම් පුරලා කියලා කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි. හිතා ගන්න බැරි කාලයක්. ඒ නිසා වෙන්න ඇති මහා බෝසත්තුරුන්ගේ කියන්නේ අභිනීහාරයේ පටන් මහා බෝසත්තුරුන්ගේ ශ්‍රද්ධාව කියලා මිසක් නියත විවරණ ලබන්න කලින් බෝසත්වරයෙක් ගැන සඳහන් කළා නැහැ ඒක. මොකද නියත විවරණ ලබන්න කලුත් බෝසත්තුරු ඉන්නවා. එහෙම කෙනෙක්ගේ ශ්‍රද්ධාව නෙමෙයි දැන් කතා කරන්නේ මහා අභිනීහාරයේට පසුව ඉන්න මහා බෝසත්වරයෙක්ගේ ශ්‍රද්ධාව. ඒ සද්ධාව සහ ප්‍රඥාව කොයිතරම් අධිකද කියලා හිතෙන්නේ දැන් කන්ද ජාතකය දේශනා කරන්නේ භාගතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා යම් ජීවිතයක මහා බෝසතාණන් වහන්සේට පහළ වෙච්ච සිටවිල්ල අනුමත කරන බුද්ධත්වයට පසු විරූපක්කේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ ඡබ්ධාපුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්නා ගෞතමකේහිච කියලා වචන ගොනු කරලා පිරිතක් හදලා කියලා තියෙනවා ඍෂිවරයෙක් හැටියට අනික් ඍෂිවරුන්ට සර්පයන්ගෙන් වෙන කරදර නැති කරන්න. ඉතින් ඒ වචන කොච්චර ප්‍රබලද අබුද්ධෝත්පාද කාලේ මෙවැනි පිරිතක් දේශනා කරන හිතේ උපදවාගෙන සෞත්සාහයි. ඒකට ඒක වැරදි නම් භාගතුන් වහන්සේ කවදාකවත් බුද්ධත්වයට පසුව දේශනා කරන්නේ නැහැ පිරිතක් හැටියට පාවිච්චි කරන්න කියලා. මොනරෙක් වෙලා උදේත්‍යං චක්ඛුමා ඒකරාජා හරිස්සවන්නෝ පටවි ප්‍රභාසෝ කියලා ඒ කියපු ගාථාවයි. භාගතුන් වහන්සේ අනුමත කරනවා කෝටි ලක්ෂයක් සක්වල මේ මහා කල්පයේ තියෙනකම් බලපවතින මහා පිටකක් කියලා. ඒතර මහා බෝසත්වරේ හදිස්සියේ අපරාපරිය වේදනීය කර්මයක් පළ දීලා තිරිසන් සතෙක් වෙලත් මේ තරම් ප්‍රඥාවක් පහළ වෙනවා කියලා කියන කාරණාව ඉස්මතු වෙනවා. මත්ස ජාතකේ අදිෂ්ඨාන කරන්නේ මත්සෙක් වෙලා. වට්ටක ජාතකේ වටුවෙක් වෙලා. ඉතින් එහෙම බැලුවාම මහා බෝසත්වරෙක්ගේ විශේෂත්වය මොන ජීවිතයකින් උදුණත් වෙන් වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපිට නම් අද ධර්මය කිව්වහම තේරුම් ගන්නත් අමාරු. ධර්මයේ තනියම උපදවනවා කියන කාරණාව කොයිතරම් අමාරුද? කිව්වහම විශ්වාස කරගන්නත් අමාරුමක් තමයි අද කාලේ බොහෝ දෙනෙකුට තියෙන. ඉතින් අර ඒ නිසා මේ කාරණාවල් තනියම තමන්තුල උපදවා ගන්නවා කියන එක දැන් මිනිස්සෙක් වෙලා කුස ජාතකයේ, විදුර ජාතකයේ, උම්මග්ග ජාතකයේ ලෝකයේ තියෙන සියලුම ශිල්ප ශාස්ත්‍ර තමතුල උපදවා ගන්න. සම්භූ ඥානේ සම්භව ජාතකයේ අවුරුදු 7ක දරුවෙක් වෙලා තමයි දඹදිවට විසඳන්න බැරි ප්‍රශ්නයක් විසඳන්නේ. සර්වඥ පවාරණය කියලා කියන ඒ පැවරීමට, ඒ කියන්නේ ඕන දෙයක් කන්න මම කියන්නම් කියලා. ඒ කියන්නේ සර්වඥ බුදුවරේ කරන පවාරණය කරපු අවස්ථා තියෙනවා කීපයක් බෝසත් කාලේ. සුත බුද්ධයි කියලා කියන්නේ ලෝකේ අහන්න තියෙන සියල්ලම අහලා ඉවරයි. ඉතින් ඒ වගේ වෙනසක් තමයි මහා බෝසත්වරයෙකුට තියෙන්නේ. මහා බෝසත්වරයෙක් පිළිබඳව විශේෂ කාරණා ගණනාවක් බුද්ධ වංශ පාලියේ චරියාපිටක පාලියේ දේශනා කරලා තියෙනවා. අසදුස පුණ්‍යක්ෂේත්‍රයක් බවට පත් වෙන කාරණා කොහොමද කියලා. මේ බුද්ධ භූමි සතරක් තියෙනවා, අධ්‍යා සහයක් තියෙනවා ආදී වශයෙන් විස්තර ගණනාවක් කියලා තියෙනවා. කොයිතරම්ම ගුණාධිකද කියලා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමකටවත්, අසුමා ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් අනිවාර්ය නැහැ කරුණාව. දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක් ජීවිතේ වැඩ ඉඳලා අවුරුදු 80ක් උපසම්පදා වෙලා වැඩ ඉන්නවා. නමුත් මහාන කරන්නේ එකම එක්කෙනාවයි. තමන්ගේ යාළුවෙක් විතරයි අන්තිමටම පිරිනමන පාන කලින් තමන්ගේ යාළුවෙක් ඇවිල්ලා යාළුවාව මහාන කරනවා. එතකන් කිසිම කෙනෙකුට ධර්ම දේශනා කරලත් නැහැ. කිසිම ගෝලයක් හදලත් නැහැ, පැවිදි කරලත් නැහැ, කිසිම කෙනෙක්ගේ උපස්ථානයක් ලැබලත් නැහැ. ඒ වගේ ඉතාම හුදකලා ජීවිතයක්, තනියම වාසය කරන ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් එවැනි කෙනෙක් ගැන භාගතුන් වහන්සේ අහන්න උනන්දුවකුත් නැහැ කියලා තියෙනවා. මොකද ශාසනය දිනු වෙන්නේ නැහැ කියලා රතවිනී සූත්‍රට කතාවේ බක්කුල හඳුනන විශේෂයෙන් සඳහන් කරලා කියනවා. භාගතුන් වහන්සේ මෙවැනි රහතන් වහන්සේලා ගැනවත් ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මොකද ශාසනය දිනුවක් ඇති වෙන්නේ නැති නිසා. අංගුත්තර සත්තගනිපාතේ රහතන් වහන්සේට පවා චෝදනා කරන්න පුළුවන් කියන කාරණාව ධම්මඤ්ඤු සූත්‍රයේ දේශනා කරනවා. තමන් ගැන විතරක් හිතලා අනුන් ගැන හිතුවේ නැත්තම් එවැනි කාරණා ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. දැන් කෝටි 100ක් මහරහතන් වහන්සේලා ඉඳද්දී දඹදිව මිලිඳු රජුරෝ සංඝරත්නයටත් වෙහෙස කරද්දී ප්‍රශ්න අහලා මහා සංඝරත්නය කෝටි 100ක් රැස්සලා එයට පිළියම් කළ යුතු කාරණාව සාකච්ඡා කරලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා නාගසේන දිව පුත්‍රයාට ආරාධනා කරලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා බලනවා අසගුත මහරහතන් වහන්සේ කවුද මේ දූත මෙහෙවරට සහභාගී වුනේ නැත්තේ කියලා. එතකොට රෝහණ මහතෙරුන් වහන්සේ ඒ වෙලාවේ නිරෝධ සමාපත්තියට සමවැදලා හිටපු නිසා සංඝ සන්නිපාතේ රැස් වෙලා නැහැ. ඒ නිසා සංඝ අනකින් නැගිටවනවා. නැගිටවලා අහනවා එවත්නි සංඝරත්නයට, ශාසනයට අර්බුදයක් පැවිලා තියෙන සමයක ඒ ගැන මොනවද කරේ? මොනව හරි කරාද? මොනවත් කරේ නැහැ ස්වාමීන් වහන්සේ කිව්වා. එහෙනම් දඬුවමක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදුණු නිසා දඬුවමක් කරන්න ඕනේ කියලා කියනවා. ශාසන අර්බුදයක් තියෙද්දි. දැන් අද කාලේ ඉතල බලන්න කොයිතරම් එක වෙනස්ද කියලා. ඒ කියන්නේ රහතන් මහා රහතන් වහන්සේ නමකට නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලා දඬුවමක් නියම කරනවා. ශාසන අර්බුදයක් තියෙද්දි. පිළියමක් කරන්න නැහැ. මොකද්ද දඬුවම? නාගසේන දිව පුත්‍රයා මනුස්ස ලෝකෙ උපදුනම අවුරුදු 7යි මාස 10ක් පිනිසිකා වැඩම කළා. ඒ පැවිදි කිරීම දක්වා දඬුවම කරනවා. ඉතින් ඒ වගේ සාසනය වෙනුවෙන් තියෙන කාරණාවලදී ඉතින් රහතන් වහන්සේලා පවා චෝදනා ලබලා තියෙනවා. නමුත් මහා බෝසත්වරුන්ගේ අනුකම්පාව කියන එක සියලු සත්‍යයන්ටම තමන්ගේ දරුවෝගේ සලකනවා. නමුත් පුත්‍රසේහි කිල්ටු වෙන්නේ නැහැ. ඒ තරම්ම විශේෂ කාරණාවක්. ඉතින් මේ නිසා මම හිතන්නේ මේ ආගමන ශ්‍රද්ධාව විශේෂයෙන්ම ඉස්මතු වෙන්නේ ඒ කාරණාව නිසා වෙන්නේ නැති කියලා. මෙතන පතිරූප සේනාසනය කියන එක කියලා තියෙනවා. මේ දෝෂ 18ක් තියෙන සේනාසනය පහරින්න කියලා. දෝෂ 18 කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මහා විහාරයක් නම් ඒක දෝෂයක් කියලා තියෙනවා. මහාවිහාරයක් නම් එක දෝෂයක් කියලා කියලා තියෙනවා. මොකද මහත් බව නිසා. මහාවිහාරවල බොහෝ භික්ෂුන් වහන්සේලා ඉන්න නිසා එකිනෙකට විරුද්ධ භික්ෂුන් වහන්සේලා තියෙන පුළුවන් නිසා බාධක පැමිණෙන්න පුළුවන් කියලා කියලා තියෙනවා. නව විහාරයක තියෙන දෝෂ කියලා තියෙනවා වෙනමම. මහා විහාරයක නම් බොහෝ වැඩ කටයුතු තියෙනවා. ඒ නිසා වැඩ කටයුතු අධික බව නිසා භාවනා කරගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව සාමණේරවරු බොහෝ ගාණක් ඉන්න නිසා ඒ શબ્දය වැඩි නිසා බාධා පැමිණෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මහා විහාරයක් සුදුසු නැහැ කියලා තියෙනවා. අභිනව විහාරයකුත් මේ බොහෝ නව කර්ම ඉතුරුලා තියෙන නිසා කර්මාන්ත කිරීම වශයෙන් බාධායි කියලා කියලා තියෙනවා. දිරාපත් විහාරයත් ඒ වගේ අපිරිසිදු තැන් සහ කැලිච්ච බිනිත තැන් නිතර කැඩෙන ස්වභාවය නිසා ඒ කර්මාන්තවලට යෙදෙන්න වෙන නිසා සුදුසු නැහැ කියලා තියෙනවා. ඊට අමතරව මහා මාර්ගයක් අසල තියෙනවා නම් බොහෝ ආගන්තුක භික්ෂුන් වහන්සේලා වඩිනක ආගන්තුක වත් ආදී දේවල් කරන්න වෙනවා. බොහෝ මිනිසුන් පැමිණෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම විහාරයකට එන්නේ නැති මිනිසුත් මේ යන්නේ අතරමඟ ඇවිල්ලා ඉන්න නිසා ජනාකීර්ණ වෙලා භාවනාවට සුදුසු නැති වෙනවා කියන කාරණා. එතකොට ගල් පොකුණු තියෙන තැන් වලට මිනිස්සු පිරිසිදු ජලය සොයාගෙන විශේෂයෙන් ඇවිල්ලා ඒ පිරිසිදු ජලය පාවිච්චි කරන්න යෙදෙන නිසා ජනාකීර්ණ වෙලා ඒ විහාරයක් සුදුසු නැහැ කියලා කියලා තියෙනවා. පලාකොළ ආදී බහුල විහාර මිනිස්සු නිතර ඇවිල්ලා පලා කඩන්න පලා නෙලන්න යෙදෙන නිසා ස්ත්‍රීන් පැමිණෙනවා, දරුවෝ පැමිණෙනවා, ඒ වගේ අර විවිධ අය විවිධ කතාවල් කරමින්, ශබ්ද නගමින් විවිධ කටයුතු යෙදෙනකොට ඉතින් අරමුණු විසම අරමුණු ලැබෙන්නත් පුළුවන්, බාධා සහිත ශබ්ද ඇහෙනවා. ඉතින් අර ඒ වගේ නිසා පලා තියෙන විහාර, පුෂ්පාදික විහාර, නැත්නම් පළතුරු ගස් තියෙන විහාර කියන කාරණා විශේෂයෙන් කියලා තියෙනවා. ජනයාට විසිතුරු නැත්නම් අලංකාර දේවල් බලන්න තියෙන විහාරක් සුදුසු නැහැ කියලා තියෙනවා. මොකද මිනිස්සු දැන් විශේෂ විහාරවලට දැන් අවුකන, දිඹුලාගල ඒ වගේ දැන් තනකෝ නම කියවපු ගමන් යන්න හිතෙන තත්ත්වයක් තියෙන. ඉතින් ඒ නිසා එවැනි විහාරයක භවනා කරන්න බෑ කියලා කියලා තියෙනවා. මොකද මිනිසුන් බොහෝ ගාණක් පැවිදි නිසා. නගරයට ආසන්නම තියෙන විහාරයක් සුදුසු නැහැ. ඒ නැත්නම් දර නිතර රැස් වෙන විහාරයක් සුදුසු නැහැ. කුඹුරු ආසන්න විහාරයක් සුදුසු නැහැ. මොකද කමතක් හිම නුදුරින් තියෙනා නම් මිනිස්සු රැ වැඩ කරනවා, දවල් වැඩ කරනවා, බොහෝ පිරිස රැස් වෙලා වැඩ කරනවා. ඒ වගේ නිසා මේ විවිධ විෂම අරමුණු තියෙන පුද්ගලයෝ, විෂම කෙලෙස් තියෙන පුද්ගලයෝ ඉන්නවා නම් මිත්‍යා දෘෂ්ටි සහිත පුද්ගලයෝ ආදී නැවත ඔය වගේ භාවනා කරලා වැඩක් නැහැ ඒ වගේ දේවල් කියලා නැව් පටුනක් ආසන්නයෙන් වුණත් එවැනි දේවල් බොහෝ වෙළඳුන් රැස් වෙනවා, නොයෙක් හොරු රැස් වෙනවා, මේ විෂම ස්ත්‍රීන් නොයෙක් අනාචාරය දෙන ස්ත්‍රීන් පැමිණෙනවා. මොකද ඒ නැව් ආශ්‍රිත කටයුතු නිසා ඒ වගේ තැන්වලද සුදුසු නැහැ, වරායක් කිට්ටුව සුදුසු නැහැ කියලා දේශනා කළා තියෙනවා. අනිත් එක ප්‍රත්‍යන්ත දේශය සුදුසු නැහැ. මොකද මිනිස්සු ධර්මය අහලා නැහැ, ඉතින් ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා ප්‍රත්‍ය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්, දුක් ගැහැට විඳින්න වෙන්න පුළුවන්, විරුද්ධවාදීන් ගේ පහර කෑම් ආදී බාධා වලට ලක් වෙන්න පුළුවන්. මොකද බීමත් පිරිස් ඉන්නවා, සාහසික පිරිස් ඉන්නවා. ඒ වගේ මොකද බුද්ධ ආදී ආරණ්‍ය වහන්සේලා දැකලා නැති නිසා, විශේෂයක් දන්නේ නැති නිසා නොයෙක් දුක් ගැහැට විඳින්න සහ බාධා පැමිණෙන්න පුළුවන්. රාජ්‍ය සීමා ආශ්‍රිත විහාරත් සුදුසු නැහැ. රාජ්‍ය බය පැමිණෙන්න පුළුවන්. මොකද යුද්ධ කටයුතු, යුද්ධයක් යෙදුනොත්, මොකක් හරි රාජ්‍ය අතර ගැටුමක් ඇති වුණොත් සීමාවෙන් තමයි ඉස්සල්ලාම ඇවිලේ. දැන් අපි දැන් මේ යුද්ධයක් පවතින කාලය කියන්නේ මේ මායිම් ගම්මානවල කිසිම දෙයක් කටයුතු කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ වගේ සීමා වලට කිට්ටුව සුදුසු නැහැ කියන කාරණාව. අසප්පාය කියලා කියන්නේ උසුදුසු කියලා කියන්නේ දැන් සමහර වෙහෙර විහාරවල අමනුෂ්‍ය කරදර තියෙනවා. අමනුෂ්‍ය කරදර තියෙනවා. අනිත් එක තමයි කල්යාණ මිත්‍රයන් නැති වෙහෙර විහාර සුදුසු නැහැ කියන කාරණාව. මොකද ආගතාගම කියලා කියන්නේ ත්‍රිපිටක දහම මනාකොට හදාරන ලද මහතෙරවරු නැත්තම් භාවනා කර්මස්ථාන ඉතා හොඳින් පිරිසිදු කරගත් මහතෙරවරු නැත්තම් ඒ විහාරවල භාවනා කරින්න යෑම සුසුදුසුයි. මොකද යම් උපදෙසක්වත් ගන්න විදිහක් නැහැ. තමන්ගේම ශක්තියෙන් යනවා නම් ඒ කාරණාව විතරයි කරන්න පුළුවන් හරියටම ත්‍රිපිටකයේ අටකතාව දන්න කෙනෙකුට. නමුත් බොහෝ සෙයින්ම පහසුයි භාවනා ක්‍රම ප්‍රගුණ කරලා තියෙන ත්‍රිපිටකයේ දන්න මහතෙරවරු වැඩ ඉන්න කල්ලා මිත්‍රව වැඩ ඉන්න බෙහෙර විහාරෙත්. ඉතින් මෙන්න මේ දෝෂ 18 නැති විහාරයක් තෝරගන්න කියලා විශේෂයෙන් කියනවා. ඊට අමතරව අංග පහකින් යුක්ත සේනාසනයක් විය යුතුයි. දැන් අද කාලේ අපේ මේ ආරණ්‍ය වාසීන් භික්ෂුන් වහන්සේලා මේ සේවනය කරන විහාර මේ අංග සහිතද කියලා බලන්න සුදුසුයි. මොකද භාගතුනස් දේශනා කරලා තියෙනවා යම් ආරාමයක අංග පහක් සහිත වෙන්න අංග පහකින් සමන්විත වෙන්න මේ ආරාමයේ භාවනා කරන්න සුදුසු වෙන්න. එකක් තමයි සේනාසනං නාති දූරං හෝති නච්ඡාසන්නං. එතකොට දුර වැඩි සේනාසනයක් වෙන්න බෑ. ඒ කියන්නේ කියලා තියෙන්නේ ගමට ඊටාම ළඟ වෙන්න බෑ. ඊටාම දුර වෙන්නත් බෑ. දුනු 500කට වඩා ආසන්න වෙන්න බෑ කියලා තියෙනවා ගම. ඒ කාරණාව බලන් ඉන්නවා අද කාලේ දුර ප්‍රමාණයෙන් කොයි ප්‍රමාණයද කියලා. සාමාන්‍යයෙන් ඇතම්ම කීපයක් හෝ ඈත් වෙන්න ඕනේ. මොකද ඇතම්ම දෙක තුනක් හෝ ඈත් වුනේ නැත්නම් මේ ගමේ සබ්දය සහ ගමේ බලපෑම් සේනාසනෙට ගන්න. නමුත් ඉතාල දුර වුණොත් තමයි පිරිසල වඩන වෙහෙස වෙනවා. සාමාන්‍ය නිරෝගී වින්දද්දී නම් ඕනම දුරක් වඩින්න පුළුවන් වෙනවා. නමුත් අදිසි අසනීපයක් ඇති වුණොත් එමේ එදාට දානෙත් නැති වෙන මට්ටමක් එන්න පුළුවන්. ඒ නිසා නාති දූරං අච්ඡාසන්නං කියන පළවෙනි කාරණා සහිත වෙන්න ඕනේ. දිවා අප්පකින්නම් රත්ත්‍යං අප්ප සද්දං අප්ප නිග්ඝෝසං යනුවෙන් මේ දවල් කාලයේහි මේ ජනාකීර්ණ නොවු රාත්‍රියේහි අල්ප වූ ශබ්ද ඇති සේනාසනයක් විය යුතුයි. මේ දෙවෙනි කාරණාව අප්ප ඩංස මකස වාතාතප සිරින්සව සම්පස්සං හෝති කියලා කියන්නේ මැසි මදුරුවන්ගේ අවවැසි සුළං වල නැත්නම් සර්පයන්ගේ සහ මේ දෂ්ට ක්‍රීම් සහිත සත්වයන්ගේ ස්පර්ශ අලුදනක් වෙන්න ඕනේ. දැන් අද කාලේ නම් සමහර තැනක මදු වැඩි, සමහර තැනක මැස්ස වැඩි, සමහර තැනක විස කූඹි වැඩි, සමහර තැනක කූඩල්ලෝ වැඩි. කූඩල්ලෝ ඉන්න ප්‍රදේශයක බොහෝ සෙයින්ම දකින්නවා ආරණ්‍ය වාසී හාමුදුරුවන්ට ඉතාම ලොකු අපහසුතාවයක් තියෙනවා කියලා. මොකද බොහෝ හාමුදුරුවන්ගේ පාදයන් වල තුවාල. ඊට අමතරව වෘක්ෂ මූලික අංගයක් ගන්න හරි අමාරුයි. වෘක්ෂ මූලික ඉඳ ගන්න බෑ. ඉඳගත්තාම නොයෙක් ආකාරයේ ගැහැට විඳින් වෙනවා. ඉතින් අර සමහර කූඩල්ලන්ගේ විස අධිකයි. මාස ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ සර්පයෝ වැඩි නම්, දිවි මකුලෝ වැඩි නම්, කූඩල්ලෝ වැඩි නම්, මැසි මදුරු ඌදුරු තියෙනවා නම් ඒ වෙහෙර විහාර සුසු නැහැ කියලා තෝරගන්න කියලා තියෙනවා. ඊට අමතරව යම් විහාරයක වාසය කරද්දී අල්ප උත්සාහයකින් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත්ය කියන සිව්පසය ලැබෙනවා නම් අන්නේ විහාරයේ සුදුසුයි කියන කාරණාව, අන්නේ විහාරයේ සුදුසුයි කියන කාරණාව කියලා තියෙනවා. පස්සෙනි කාරණාව අතිශයින් වැදගත්. තස්මින් කෝපන සේනාසනේ තේරා භික්ඛු විහරಂತಿ බහුසුතා ආගතාගම ධම්මදරා විනයදහ මාතිකාධරා. යම් සේනාසනයක මහා තේර භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවද කියන කාරණාව. බහුසුත වූ පැමිණි ආගම ඇති ආගතාගම කියලා කියන්නේ මුළු ත්‍රිපිටකයේම කියලා තියෙනවා. ධම්මදරා කියන්නේ ධර්මය මතකෙන් දරන්න ඕනේ, විනය දරන්න ඕනේ. මාතිකා කියලා කිව්වම මේ අඩුගානේ මේ මාතිකා කියන අටකතා දරන්න ඕනේ කියන මාතික අටකතාවවත් කියන කාරණාව එහෙම තමයි සාමාන්‍ය ගොඩක් තැන්වල විස්තර කරලා කරන්නේ. මොකද විනේ තියෙන මාතිකා, අභිධර්මයේ තියෙන මාතිකා, ඒ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. බොහෝ තැන්වල විස්තර කරලා තියෙන විනේ මාතිකා කියන කාරණාව. තේ කාලෙන කාලං උපසංකමිත්තා පරිපුච්ඡති පරිපඤ්ඤති ඉදම් බන්තේ කතං ඉමස්සකෝ අත්ථෝ යන්වෙන් මේ ඒ මහතෙරවරු කලා එළඹිලා කාලෙන් කාලේ සුදුසු ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මොකද්ද ස්වාමීනි, මේ කොහොමද මේ වචනේ අර්ථය තේරුම් ගන්නේ? ඒ කියන්නේ භාවනා කරන පුද්ගලයා මේ යෝගාවචර භික්ෂුන් වහන්සේ හෝ ගිහියෙක් හෝ මේ ධර්මයක් හදාරන්න ඕනි කාරණාව සඳහන් කරලා තියෙනවා. මොකද නැත්තම් මේ වචනේ අර්ථය මොකද්ද කියලා ප්‍රශ්නයක් එන්නේ විදිහක් නැහැ. නිකම්ම භාවනාව විතරක් කරගෙන යනවා නම්. ඒ මහතෙරවරු එහෙම ඇව්වහම තසතේ ආයස්මන්තෝ අවිවටංචේව විවරಂತಿ අනුත්තානී කතංච උත්තානී කරොන්ති. තමන්ට වැහිලා තියෙන දේවල් අරලා පෙන්නනවා නම් ඒ මහතෙරවරු ගැඹුරු දේවල් ඔසවලා පෙන්නනවා නම් අනේක විಹಿತේසු කංඛා තානීයේසු ධම්මේසු කංඛා තානීයේසු ධම්මේසු කංඛං පටිවිනෝදෙන්ති. නොඑක් ආකාරයේ සැක උපදවන තැන් පිළිබඳව තියෙන සැක හාත්පසින්ම දුරු කරලා දෙනවා නම් අන්නේ විහාරයේ තමයි සුදුසු කියලා. මේ කාරණා පහේ පස්වෙනි කාරණාව තමයි වැඩි විස්තරයක් සහිත. අංගුත්තර පංචක නිපාතේ තියෙන සූත්‍රයක තමයි සඳහන් තියෙන්නේ. විසුද්ධි මාර්ගයේ විශේෂයෙන් සඳහන් කරනවා මේ කාරණා. සුදුසු විහාරය කියන්නේ නුසුදුසු විහාර 18 සහ සුදුසු විහාරයේ අංග 5 කියන කාරණා. ඊට අමතරව කුඩා පලි බෝධත් අයින් කරගන්න කියලා කියනවා. නියපොතු කපලා කිස්සවුල් කපලා ඇඟ පිරිසිදු කරගෙන සිවුරු ඉරලා තියෙනවා නම් ඒවා දල්හි කර්මයන් කරලා සිවුරු දැඩිව මසලා නොඑක ආකාරයෙන් ලැස්සෙන. මොකද සීලය පිරිසිදු වෙලා තියෙනවා. ඉතින් සීලය ආවර්ජනය කරලා යම්කිසි පිළියමක් කළ යුතු නම් ඒවා කරගන්න ඕනේ. ඉතින් ඊට අමතරව නස්න විරේකාදී දේවල් කරලා සුළු සුළු ශාරීර ආබාධ තියෙනවා නම් ඒවා නැති කරගන්න ඕනේ. ඒ වස්තු විසඳ ක්‍රියාව කියලා වෙනම දේශනා කරලා තියෙනවා. බාහිරයෙන් පිරිසිදු වීම සහ අභ්‍යන්තරයෙන් පිරිසිදු වීම. ඉතින් මේ වගේ නොඑක ආකාරයෙන් භාවනාවට ලැහැස්සි වෙන්න ඕනේ. ඉතින් ඊට අමතරව භාවනා ක්‍රමය උග්ඝා පරිපූච්ඡාදී වශයෙන් හොඳින් ඉගෙනගෙන ප්‍රශ්න විසඳගෙන බොහෝ සෙයින්ම මේ හොඳින් පිරිසිදු කරගෙන තමයි පටන් ගන්න කියලා කියන්නේ. ඉතින් මේ 18ක් වූ දෝෂ නැත්තා වූද අංග පහකින් සමන්විත වූද සේනාසනයකට එළඹිලා මිනිසයන්ගේ රහස් කර්මයන්ට සුදුසු තැනක විවේකයෙන් ඉන්න ඕනි කියලා කියනවා. ඒ කියන්නේ කිසිම පුද්ගලයෙක්ගෙන් බාධාවක් නොපැමිණෙන තැනක. මේ කායි විවේකය කියලා මෙතන පෙන්නන්නේ. කායි විවේකයේ චිත්ත විවේකයේ උපදී විවේකයේ කියලා විවේක තුනක් තියෙනවා. කායි විවේකය කියලා කියන්නේ දෙවැන්නෙක් එක්ක ඇවිදින්නේ නැහැ, දෙවැන්නෙක් එක්ක ඉඳගෙන ඉන්නේ නැහැ, දෙවැන්නෙක් එක්ක ආහාර ගන්න නැහැ, එහෙම එහෙම තව කෙනෙක්ගේ සහාය තියෙනවන්න ලොකු සහනයක් වගේ දැනෙන්නේ නැත්නම් ඒක කායි විවේකය කියලා කියනවා. මොකද සමහරවිට තියෙන ලොකු ප්‍රේශයක් තමයි මේ සංගණිකාරාමතා කියලා කියන්නේ පිරිසත් එක්ක ඉන්න තියෙන කැමැත්ත. ඊළඟ බාධාවක් තමයි බස්සාරාමතා කතා කර කර ඉන්න තියෙන කැමැත්ත. ඊළඟට එන ලොකුම බාධාව තමයි නිද්දාරාමතා නිදා ගන්න තියෙන කැමැත්ත. ඒ වගේ බොහෝ කැමති දේවල් අතහරින්න වෙනවා භාවනාව ප්‍රගුණ කරන්න. ඊට අමතරව අරති තන්ති විජම්පිතා බත්ත සම්මගෝ ආදී අධිකුසල ධර්මයන්ට තියෙන අකමැත්ත, ඇඟෙහි තද බව, ඇඟමැලි කඩන බව ආදී වශයෙන්, එහෙම නැත්නම් සෙය්‍ය සුවය පස්ස සුවය කියන ආසනවල ඉඳගන්න නොඑක ආකාරයෙන් දැන් සමහර කෙනෙක් පුටුවක ඉඳගත්තාම කකුල උඩින් තියන්න හිතෙනවා. ඒක වෙනම ආසාවක්. එහෙම නැත්නම් හොඳ ඇතිරිල්ලක් පනවලා නැත්නම් පහසු කොට්ටයක් සහිත තැනක තමයි ඉඳගන්න හිතෙන්නේ. එහෙම නැත්නම් ඇඳක නිදාගත්තාම ඒ අතට පෙරලා ඉඳ හිතෙනවා, ටික වෙලාවකින් අනිත් පැත්තට පෙරලා ඉඳ හිතෙනවා. ඒවට කියන්නේ ස්පර්ශ සුවය කියලා. නැත්නම් සෙය්‍ය සුවය කියන දෙක තමයි ඒ ආකාරයෙන් විස්තර කරන්නේ. ඉතින් හොඳ සැප කොට්ට වලට තියෙන කැමැත්ත, ඇතිරිලි වලට තියෙන කැමැත්ත, ඉරියව් පවත්වන්න තියෙන කැමැත්ත සැප ආකාරයට ඒවා අයින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් භාවනාවේ වේදනාව ඉවසගෙන ඉදිරියට යන්න බෑ. භාවනා ඉරියව්වක තියෙන වේදනාව ජය ගන්න ඕනේ සමාධියකට එන්න. ඒ නිසා මේ විවේකයෙන් වාසය කරන්න කායි විවේකය තියෙනවා. චිත්ත විවේකය කියලා කියන්නේ සිත සමාධිගත කිරීම ධ්‍යාන මට්ටම් දක්වා. උපදී විවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් ලැබෙන විවේකයේ මාර්ග සිත් වලින්. බාහිර විශාල අරමුණු ප්‍රමාණයක් අතහැරලා කර්මස්ථානය පිළිබඳව යොමු වෙන්න ඕනේ. දැන් සමහර කෙනෙකුට තනියෙන් ඉන්නකොට තව කෙනෙකුට කතා කරන්න හිතෙනවා. තව කෙනෙක් දකින්න හිතෙනවා. ගමනක් යන්න හිතෙනවා. ඒවට ඔක්කොම බාහිර අරමුණු කියලා කියනවා. ඒ සියල්ලම අතහැරලා මේ ඊටාම මට සිලුටු පිරිසිදු සිතකින් භාවනාව ආරම්භ කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙන්න මේ විදියට භාගතුන් වහන්සේ අරමුණකොට සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ යනුවෙන් භාගතුන් වහන්සේගේ ඇත්තා වූ ගුණ නැත්තම් සත්‍ය වූ ගුණ ආවර්ජනය කරමින් බුදුගුණ භාවනාව වඩන්න පටන් ගන්න ඕනේ. ඒ කාරණාව මෙතන සඳහන් කරනවා ටීකාවේ. සෝ භගවා ඉතිපි යනුවෙන් ඒ භාගතුන් වහන්සේ මේ 30ක් වූ පාරමිතා පුරලා සියලු කෙලෙස් විනාශ කරලා අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන දෙවියන්ට අතිදේව මට්ටමින් කියන්නේ දෙවියන්ට වඩා උසස් මට්ටමින් බ්‍රහ්මයන්ට අති බ්‍රහ්ම මට්ටමින් භාගතුන් වහන්සේ භාග්‍යවන්ත ආදී කාරණාවන්ගෙන් දෙවියන් සහිත ලෝකයේ භගවා යන නාමය ලබන මට්ටමට පැතිරුණු කීර්ති සබ්දයක් ලබනවා. අන්න ඒ නිසා ඒ භාගතුන් වහන්සේ කියලා හඳුන්වන්නේ භාගතුන් වහන්සේ කියලා කියන්නේ ඒ නිසා. ඉතින් ඒ නිසා මේ මහානිධි සභාවේ තියෙනවා මේ භාගතුන් වහන්සේ භගවා යන වචනය අම්මා දෙන වචනයක් නෙමෙයි. අම්මා දෙන නමක් නෙමෙයි තාත්තා දෙන නමක් නෙමෙයි යන ආදි වශයෙන් මහානිධි සභාවේ අජිත මානවක පුජා නිර්දේශයේ දේශනා කරනවා. ඒ අනුන් විසින් කරන ගුණ කීර්තනයක් තමයි භගවා කියලා කියන්නේ. අරහං යනුවෙන් නව තැනක මේ ගුණයන් කැටි කරලා තියෙනවා. මේ අප්‍රමාණ වූ අචින්ත වූ ගුණ කඳ පද 9කට කෙටි කරා කියන එක සඳහන් කරනවා. ඉතිපි අරහං ඉතිපි භගවා යනුවෙන් අනුස්මරණය කරයි කියන එකයි තියෙන්නේ. මෙසේ මේ ආකාරයෙන් සත්‍ය වශයෙන්ම භාගතුන් වහන්සේ ගුණය පහළ වුණා. මෙසේ මේ ආකාරයෙන් සත්‍ය ආකාරයටම භාගතුන් වහන්සේ තුළ ගුණය විද්‍යමාන වෙනවා කියන කාරණාව මේ දේශනාවේ විදිහටම ආවර්ජනය කරන්න පටන් ගන්නවා. බුදුගුණ ආවර්ජනය පටන් ගන්නවා. මේ ඉති ශබ්දයෙන් ආසන්න මේ සහතික වීම මේ ප්‍රත්‍යක්ෂ කිරීම සිද්ධ කරනවා ඉති ශබ්දයෙන් මෙසේ කියලා. පී ශබ්දයෙන් වැඩි වෙන කාරණා එකතු කිරීමක් සිද්ධ වෙනවා. සම්පින්දනයක් සිද්ධ වෙනවා. මෙසේ භාගතුන් වහන්සේ අරහන් නම් මනසේක මෙසේ තරහන් නම් මනසේක මෙසේ සම්මා සම්බුද්ධන් මනසේක කියලා ගුණෙන් ගුණය සම්පින්දනය කරන ස්වභාවයක් මේ පී ශබ්දයෙන් අවධාරණය කරනවා කියලා සඳහන් කරනවා. මේ කාරණේ කියන එකයි මෙතන කියලා තියෙන්නේ. මේ තියෙන්නේ සිහි කිරීමේ ක්‍රමවේදය. ඕ භගවා ඉතිපි අරහං ඉතිපි සම්මා සම්බුද්ධෝ යනුවෙන් කෙටියෙන් කියලා මෙහි නැවත විස්තර දේශනා කරනවා. තත්හ ආරකත්තා මේ තියෙන්නේ තුන්වෙනි පිටුවේ. තත්හ ආරකත්තා අරීනම් අරාණංච හතත්තා මේ සතුරන්ගෙන් දුරුහෙයි දුරින් දුරුහෙයි අරයන් විනාශ කරපු හේයි අරාණංච හතත්තා පච්චයාදීනං අරහත්තා සිව්පසය ලෝකයේ තියෙන සියලුම පූජා විශේෂයන්ට සුදුසු වෙනෙහි පාපකරණේ රහා භාවාති පෞකිරීමේ සංගවීමක් නැති බව නිසා ඉමේ හිතාව කාරණේහි සෝ භගවා අරහන්ති අනුස්සරති මෙන්න මේ තා කාරණයන්හි භාගතුන් වහන්සේ අරහන් යනුවෙන් මේ කාරණයෙන් අරහන් යනුවෙන් සිහිය උපද්දව ගන්න. ආරකාහි සෝ සබ්බ කිලේසේහි සුවිදූර විදූරේ කිතෝ. ආරකා කියලා කියන්නේ බොහෝසෙයින් දුරයි කියන එකයි. ඒ කියන්නේ කෙලෙස් නැති කරා විතරක් නෙවෙයි දුරින් දුරු කළා කියන කාරණාව. එනිසා මනාදුරකින් දුරින් දුරු වෙලා ඉන්නවා කියලා කියන්නේ මේ පේන තෙක් මානෙත් නැහැ කියන එකයි. වාසනාව සහිතව කෙලෙස් අයින් කරා කියන එකයි. ඒ කියන්නේ කෙලෙස් තිබ පාටවත් නැහැ. කෙලෙස් තිබ ස්වභාවයක්වත් පේන්නේ නැහැ. මග්ගේන සවාසනානම් කිලේසානම් විද්ධන්සිතත්තාති ආරකත්තා අරහං කියලා කියනවා. මේ මාර්ග සිතින් සාමාන්‍යයෙන් රහත් වෙන උත්තමේ කෙලෙස් නැති කරන ක්‍රමයට වඩා අතිවිශිෂ්ට ක්‍රමවේදයකින් කෙලෙස් නැති කරන නිසා අරහං කියලා කියනවා. මොකද කෙලෙස් වලින් දුරින් දුරු වෙලා. ඒ කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට තිබුණ යම් කෙලෙස් මිශ්‍ර යම් කිසි ඉරියව්වක් වචනයක් හැසිරීමක් තිතවිල්ලක් තිබුණා නම් ඒ සියල්ලංගෙම මිදිලා කලින් හිටපු කෙනෙකුට අඳුරගන්න බැරි වෙන මට්ටමට වගේ ඊටාම පිරිසිදු කෙලෙස් වලින් දුරින් දුරු අතිශයින්ම සුවිසුද්ධ වූ චර්ණ සම්පත්තියක් සහිත විද්‍යාවන් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනා කියන එක තමයි මේ ආරක සබ්බ කිලේසේහි කියලා තියෙන්නේ. සෝ තතෝ ආරකා නාම යස්ස යේනා සමංගිතා ඔහු මෙන්න මේ ආකාරයෙන් දුරින් දුරුණා කියලා සඳහන් කරනවා යම් කාරණාවකින් සමන්විත වූ නිසා අසමංගීච දෝෂේහි ඒ කියන්නේ සියලු දොස් වලින් සමන්විත නැති බවට පත් වෙනවා ඒ කියන්නේ දොස් විරහිත වෙනවා විරහිත වෙනවා කියලා කියන්නේ තිබ්බ පාටක්වත් නැතුව යනවා නාතෝ තේනාරහං මතෝති ලෝකනාථයන් වහන්සේ මෙන්න මේ අරහං බව නිසා කෙලෙස් වලින් දුරින් දුරු වූ නිසා අරහං යයි ප්‍රසිද්ධියට පත් වෙනවා ලෝකයා දැනගන්න මෙතන මතෝ කියලා කියන්නේ ලෝකයා දැන ගැනීම කියන කාරණාව තේචානේන කිලේසාරයෝ මග්ගේන හතාති මේ කෙලෙස් අරයන් මාර්ගයෙන් විනාශ කළා අරීනම් හතත්තාපි අරහං අරීනම් කියලා කියන්නේ දැන් රත චක්‍රයක යකරෝධයක මැද නාභිය තියෙන්නේ වටේ තියෙන නිම් වලල් එතකොට ඒ නාභිය සිට අරයන් තියෙනවා වටේටම එතකොට සංසාර චක්‍රය කියන චක්‍රය මේ ආකාරයට තමයි දේශනා කරන්නේ ඉදිරියේදී විස්තර කරනවා එතන ඒ සංසාර චක්‍රයේ අර සියල්ලම සිඳ දැම්මා කියන කාරණාව නිසා තමයි මේ කිලේසාරයෝ මග්ගේන හතා කියලා කියන්නේ මාර්ග සිතෙන් විනාශ කරලා තියෙන කෙලෙස් අරයන් රතය තිබ්බත් කුඩු වෙලා තියෙන්නේ රතයක් හැටියට නෑ ඒ නිසා මේ ත්‍රිභව රතය මනුෂ්‍ය දිව බ්‍රහ්ම කියන ත්‍රිභව රතය ගැන සඳහන් කරනවා යස්මා රාගාදි සංඛාතා සබ්බේ අරයෝ හතා යම් හේකින් රාග දේශ මෝහාදී සංඛ්‍යාවට ගැනෙන සියලු අරයන් විනාශ කරපු නිසා පඤ්ඤා සත්ථේන නාතේ මේ ප්‍රඥාව නැවති ආයුධෙන් ලෝකනාථන් වහන්සේ මේ සියලු රාගාදී කෙලෙස් නැති කරපු නිසා විනාශ කරපු නිසා තස්මාපි අරහං මතෝ එම නිසා අරහං යයි ප්‍රසිද්ධියට පත් වෙනවා ලෝකයක් දැනගන්න කියන කාරණාවදී දැන් මෙතන විස්තර කරනවා යං චේතං අවිජ්ජා භව තණ්හාමේ නාභි මේ යම් විදියකින් මේ අවිද්‍යාව භව තණ්හාම තමයි නාභිය හැටියට තියෙන්නේ පුඤ්ඤාදී අபிසංඛාරාරං ඒ කියන්නේ පින් පව් කියන පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිච්ඡාභි කියන සංස්කාර කියන්නේ පින් පව් තමයි අරයන් හැටියට තියෙන්නේ ජරා මරණ නේමි ජරාව නැත්නම් වයසට යාම මරණය කියන එක අවසානයේ හැටියට තියෙන්නේ රෝදේ චක්‍රේ මේ එක ක්‍රමයක් ඉතින් මෙන්න මේ අවිජ්ජාව නැත්නම් භවතණ්හාව කියන නාභියේ ඉඳලා ජරා මරණය දක්වා සම්බන්ධ කරන මේ පින් පව් ඒ වගේ හැදිලා තියෙන රත චක්‍රයක් එතකොට ආසය ආසව සමුදමයේන අඛේන විජ්ජිත්වා ඒ කියන්නේ මේ තණ්හාව කියන අකුරෙන් විදලා තියෙන්නේ තිභව රතේ සමායෝජිතං කියලා කියන්නේ මේ භව තුනක් නැමැති මේ රතේහි යොදලා තියෙන රෝධ දෙකක් ගැන මේ කතා කරන්නේ මේ තණ්හාව කියන අකුරෙන් තමයි රෝධ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ රතේ කියන නම මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියලා එතකොට මනුෂ්‍ය ජීවිතේ බ්‍රහ්ම ජීවිතේ දේව ජීවිතේ කියන මේ රතේ නමක් තියෙනවා අනාදි කාලප්පවත්තං කියලා කියන්නේ අනාදි කියලා කියන්නේ මුලක් නැහැ කියන එකයි ආදි කියන්නේ මුල අනාදි කියලා කියන්නේ අනාදිමත් කාලයක් කියලා අපි මං හිතන්නේ සිංහලෙන් පාවිච්චි කරලා තේරුම හරියටම හිතන්නේ නැද්ද කියලා හිතෙනවා මොකද මේ දීර්ඝ කාලයක් කියන එක කියවෙන්නේ නමුත් ඒකේ කියවෙනවා විශේෂයෙන්ම මුලක් නැහැ කෙලවරක් නැහැ කියන එක මුලක් නැති කාලයක් පැවතිච්ච සංසාර චක්‍රය සංසාර චක්කම් තස්සානේන බෝධිමණ්ඩේ විරිය පාදේහි මේ භව රතය සංසාර චක්‍රය කියන මේ කාරණා ටික බෝධි මණ්ඩලයේදී වීර්‍ය පාදයෙන් සීල පෘථුවියේ පිහිටලා ඒ කියන්නේ වීර නැමැති පාදයෙන් හිට ගන්නවා සීලය නැමැති පෘථුවියේ සද්ධා හත්තේන සද්ධාව නැමැති අතින් කර්ම ක්ෂය කරන්නා වූ මේ ප්‍රඥාව නැමැති පොරව අරගෙන ඒ සියලු අරයන් විනාශ කරපු නිසා අරාණං හතත්තාපි අරහං කියන කාරණාව කියනවා. ඒ කියන්නේ සීලය නැමැති පොළොවේ පිහිටලා වීර නැමැති පාදයන්ගෙන් හිටගන්නේ. සද්ධාව කියන අත කියලා කියන්නේ Tamanට සුදුසු දේ විතරයි ගන්නෙ, කුසලයේ විතරයි සද්ධාව කියන අතෙන් ගන්නෙ. ඒ නිසා හොඳ දේවල් විතරක් ගන්න අතකින් ඥානය නැමැති පොරව අරගෙන මේ සංසාර චක්‍රයේ අරයන් සිඳලා තියෙනවා. ඒ නිසා රතයක් වගේ තිබුණට ඒකේ රෝද යන්න බැරි වෙන්න කඩලා තියෙනවා. චක්‍රය කඩලා තියෙනවා. චක්‍රයේහි අරයන් බිඳලා තියෙනවා. ඒ නිසා රතය තියෙනවා. මේ කය පවතිනවා. පේනවා බුද්ධත්වයට පත් වෙලා කය පේනවා අනිත් කයට. නමුත් සසර දුවන්නේ නැහැ. මනුෂ්‍ය භවයටවත්, දේව භවයටවත්, බ්‍රහ්ම භවයටවත් දුවන්නේ නැහැ. ඒ නිසා භවයෙන් මිදිලා මේ රතය තාම තියෙනවා. මොකද රෝද දෙක කඩලා තියෙනවා. මෙන්න මේ විදිහට විස්තර කරලා නැවත තවත් ක්‍රමයකට විස්තර කරනවා. අතවා සංසාර චක්කන්ති අනවතග්ගං සංසාර වට්ටං උච්චති. නැවතද මේ සංසාර චක්‍රය අනු අනවරාග්‍ර සංසාර වෘත්තයයි කියනු ලැබේ. අනවරාග්‍ර කියලා කියන්නේ ඒත් අගක් නැහැ කියන එකයි. මෙතන මේ අනු අනු අමතග්ගං කියලා වචනයක් හැටියට තමයි අනමතග්ගං කියන කාරණාව විස්තර වෙන්නේ. මෙතන මේ කලින් කාරණාවේදී ටීකාවේ විස්තර වෙනවා කන්දානංච පටිපාටි ධාතු ආයතනානච. ඒ කියන්නේ පංචස්කන්ධයන්ගේ පිළිවෙලින් අනු පිළිවෙලින් එහෙම නැත්නම් ධාතුන්ගෙන් ආයතනයන්ගේ අනු පිළිවෙලින් අබ්බොච්චින්නම් වත්තමාන නොකැදී පැවතුණු හේයින් පවතින හේයින් සංසාරෝති අවුච්චති කියලා. මේ සංසාරය කියලා කියන්නේ ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ නොකැදී දිගටම පවතින එක. බෝධි මණ්ඩලය කියලා කියලා තියෙන්නේ බෝධි සංඛ්‍යාත වූ ඥානය මණ්ඩලයක් බවට පත් වෙන ස්ථානය. ඒ මොකද මෙතන කියලා තියෙන්නේ බෝධි මණ්ඩේති බෝධි සංඛාතස්ස ඥානස්ස මණ්ඩභාවප්පත්තේ ඡානේ කාලේවා කියලා. කියන්නේ සිද්ධාන්ත මහා බෝසතාණන් වහන්සේගේ ඒ පුරලද පාරමිතා හේතුවෙන් සිද්ධාත බෝසතාණන් වහන්සේ මෞකුස උපදින වෙලාවෙම සහජාත වූ තවත් විශේෂ ධර්මතාවයක් තමයි අසතු බෝ රුක කියන කාරණාව. ඒ ලෝකයේ තියෙන අසතුගස් බෝධීන් නෙමෙයි, මහා බෝසත්ත්වයන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය නිසා බෝසත්ත්වයන් වහන්සේ ඉපදෙන නැත්නම් මේ ලෝකයේ උප්පත්ති ලැබන වෙලාවේ ඒ මහා බෝධි මණ්ඩලය නම් වූ විශේෂම ස්ථානයේදී පැන නගින්නා වූ අසත් බෝධි රුක්ෂය තමයි මේ බෝධිය කියලා කියන්නේ. මොකද බෝධිය කියලා කියන්නේ රුක්ෂක් පමණක් නෙමෙයි, පාරමිතාවල මේ මුදුන් පැමිණීමක්. මොකද 20 අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් පුරුණත පාරමිතාවන් මස්තක ප්‍රාප්ත වීම නැත්නම් මුදුනට පැමිණීම සාර්ථක වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ අන්නේ වෙලාවේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා බෝධි මණ්ඩේති බෝධි සංකාතස්ස ඥානස්ස. බෝධිය කියලා කියන්නේ ඥාණයට, බුද්ධත්වයට තමයි බෝධි කියලා කියන්නේ, සම්මා සම්බුද්ධත්වයට. එතකොට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ බුද්ධත්වයට තමයි බෝධි කියලා හඳුන්වන්නේ. ඒ බෝධි සංඛ්‍යාත වූ ඥාණය මණ්ඩ භාවප්පත්තේ සම්පූර්ණ වෙන වෙලාව, ඒ වෙලාව නැත්නම් තන සම්පූර්ණ භාවයට පත් වෙන මණ්ඩ භාවප්පත්තේ ඨානේ කාලේවා. ඒ කියන්නේ මේ මණ්ඩ කියලා කියන්නේ පිරෙනවා කියන එක. එතන ඒ පාරමිතා නැත්නම් ඒ ඥාණය සපිරෙන ස්ථානය හෝ සපිරෙන කාලය තමයි මේ බෝධිය කියලා කියන්නේ. එතකොට තස්මින් බෝධි මණ්ඩේ කියලා කියන්නේ ඒ බෝධි මණ්ඩලයේ කියන එකයි. ඉතින් වීරිය පාදේහි කියලා හඳුන්වලා තියෙන්නේ සංකිලේස බෝධාන පක්ඛියේසු sannirumbhana sannika nikkhipana kicchata kicchataye dvidha pavattehi attano viriya sankatehi padehi kiltu bima saha pirisudu bima කියන පක්ෂ දෙක අතර මේ අතර යෙදෙන කෘත්‍යෙන් දෙවිදියක් නිසා, ඒ කියන්නේ වීර නිසා තමයි ක්ලේශයෙන් නැගිටින්නේ. ඒ ක්ලේශය ඇති වෙන වෙලාවට නැගිටලා ඉන්න ඕනේ, නැගිටින වෙලාවට ශක්තිය තියෙන්න ඕනේ කියන කාරණා දෙකම නිසා පාද දෙකක් තියෙනවා කියලා කියනවා. සීල පෘථුවිය කියලා කියන්නේ පතිත්තට්ඨේන සීලමේව පටවි. ඒ කියන්නේ පිහිටනාර්ථයෙන් පිහිටක් වන අර්ථයෙන් නැත්නම් පිහිටනාර්ථයෙන් සීලය පෘථුවියක් පිහිටන්න පුළුවන්කම නිසා පෘථුවියක් කියලා කියනවා සීලය. මෙන්න මේ සීලේහි පිහිටලා කියලා කියන්නේ තස්සං පතිත්තායාති සම්පාදන වශයෙන් පතිත්තහිත්වා කියලා කියන්නේ සම්පාදනය වීම වශයෙන් සීලේහි පිහිටන්න ඕනේ. මොකද සීලය තමයි ඉස්සල්ලාම සම්පාදනය කරගත යුත්තේ. සද්ධාහත්තේන කියලා කියන්නේ අනවජ්‍ය ධම්මාදාන සාධනතෝ කියලා කියන්නේ මේ නිවැරදි දහම් පමණක් තෝරලා බේරලා දෙන නිසා සද්ධා හත කියලා කියලා තියෙනවා. කම්මක්ඛය කම්මයක් කරන් කියලා කියන්නේ මේ කර්මය ක්ෂය කරන්නා වූ ඥානය. ඒ කර්මය ක්ෂය කරන්නා වූ ඥානය පරෝකට උපමා කරලා තියෙනවා. සද්ධා අතින් අරගෙන ඒ ඥාන පරවෙන් මනාකොට විනාශ කරා කියන කාරණාව කියලා තියෙනවා. මෙතන මේ අනවතග්ගං කියලා ඊළඟ කොටසේ කියලා තියෙන කොටස දේශනා කරන්නේ අනු අනු අමතග්ගං කියන කාරණාව. අවිඤ්ඤාත කෝටිකං සංසාර මණ්ඩලං, නොදැනගන්නා ලද්දා වූ කොන් ඇති සංසාර මණ්ඩලය කියලා කියනවා. මේ අමතග්ගං කියන විශේෂ වචනය විස්තර වෙනවා. සංසාරං අනමතග්ගතෝ සංසාරස්ස අනු අමතග්ගත්තා ඥානේන අනුගත්වාපි අමත අග්ගත්තා අවිදිත අග්ගත්තා අවිදිත අග්ගත්තා කියලා දේශනා කරනවා. මේ සංසාරේහි අමතග්ග කියලා කියන්නේ අවිදිත අග්ග, නොදැන ගන්නාලද අග ඇති කියන එකම තමයි අමත කියලා කියන්නේ. එතන මැරුණ කියන තේරුව නෙමෙයි තියෙන්නේ, නොදැන ගන්නාලද අරහං කියන මතෝ යනුවෙන් අර කියලා තියෙන දැනගත්තේ නැහැ කියන එක තමයි එතන අමතග්ග කියලා කියලා තියෙන්නේ. මේක නම් පිටකැට්ට කතාවේ එකම එක තැනක තියෙන විශේෂම කොටසක්. තේරගාතා අට කතාවේ පමණයි තියෙන්නේ, දැන් මට අම්බෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ තේරගාතා අට කතාවේ තියෙන ප්‍රමාණය මෙතන විතරයි. මේකේ තේරුමක් ඇත්තටම හරියටම දැනගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. සංසාරස්ස අනු අමතක් ගත්තා කියලා කියන්නේ සංසාරයේහි සංසාරයාගේ සංසාරය පවතින්නේ කෙලවරක් නැතුව කියන කාරණේ. ඥානෙන් ඒ අනුව ගිහිල්ලවත් දැනගන්න බෑ. ඒක දැනගන්න බෑ කියන එක වචන දෙකකින් අමතක් ගත්තා අවිතක් ගත්තා කියලා වචන දෙකකින් කියලා තියෙනවා. ඉමිනා දීඝේන අදුනා සත්තානං සංසාරතං. මේ තරම් දීර්ඝ වූ කාලයක සත්‍යයන්ගේ මේ හැසිරීම සැරිසැරීම අපරාපරං සංසරන්තානං සංසරිතං කියන කාරණාව කියලා තියෙනවා. මේ එහාට මෙහාට පැමිණීමද මිනිස්සෙක් දෙවියෙක් වෙනවා බ්‍රහ්මයෙක් වෙනවා තිරිසනෙක් වෙනවා නැවත ආයනවා ආයනවා ඒ ආකාරයෙන් මේ අපරාපරං කියලා කියන්නේ එහෙට මෙහෙට යනවා කියන එකයි. කෙලවරක් දකින්න බෑ කියන කාරණාව මෙතන විස්තර වෙනවා. අනමතග්ගං සංසාර වට්ටං කියලා කියන්නේ අනු අනු අමතග්ගං කියලා තියෙනවා. මේ අවිඤ්ඤාත කෝටිකං කියලා කියන්නේ ඒකම තමයි. නොදැන ගන්නාලද කොන් ඇති. කෝටි කියලා කියන්නේ එතන ගණනටත් කෝටි කියලා කියනවා, කෙලවරටත් කෝටි කියලා කියනවා. දැන් දෙකෙලවරක් කියන එක තමයි උබතෝ කෝටි කියලා කියන්නේ. උබතෝ කෝටි කියලා කියන්නේ ඒකයි. මෙතන කියන්නේ ඒ කෙලවර කියන වචනෙමයි. සේසා දස ධම්මා සංඛාරාදයෝ ජාති පරියෝසාන අර. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ ගත්තාම අවිජ්ජාව නාදිය වටේ තියෙන නිම්මනල්ල ජරා මරණය මැද තියෙන අංග 10 අරයන් හැටියට දක්වන අංග 12ක් තියෙන නිසා මේ කාරණාව තමයි මෙතන විස්තර කරන්නේ. මේ අවිද්‍යාව නාභිය හැටියට මේ මූල කාරණාවින්ද ජරා මරණයේ අවසානය නිසා වටේට තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතුරු දස ධර්මයන් අරයන් හැටියට දේශනා කරනවා. එතකොට කාම භවයේ අවිද්‍යාව කාම භවයේ පිම්පව් වලට ප්‍රත්‍ය වෙනවා. එතකොට රූප භවයේ අවිද්‍යාව රූප භවයේ පිම්පව් වලට ප්‍රත්‍ය වෙනවා කියන කාරණාව තියෙනවා. එතකොට කාම භවය කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්, සතර අපායක් කියන කාම භවය කියලා කියනවා. නමුත් සතර අපාය නම් කාමයක් දෙකින් අමාරුයි. තල්පෝ කාමයක් දෙකින් තියෙන පුළුවන් අතරින් පතර සමහර තැනක අසුර භවය වගේ. නමුත් සඳහන් කරන්නේ කාම භවය කියලා සතර අපායට. රූප භවය කියලා කියන්නේ රූප සහිත බ්‍රහ්ම ලෝක 16ට, අරූප භවය කියලා කියන්නේ රූප නැති බ්‍රහ්ම ලෝක 4ට. එතකොට මේ කාම භවයේදී තියෙන අවිද්‍යාව, ඒ අවිද්‍යාව සහිත කර්මයන් රැස් කිරීම නිසා කාම භවයේදී ඵල දෙන කර්ම ඉපදෙනවා. රූප භවය අවිද්‍යාව රූප භවයේ ඉපදින්න හේතු වෙනවා. අරූප භවය අවිද්‍යාව අරූප භවයේ ඉපදෙන්න ප්‍රත්‍ය වෙනවා කියන එකයි කියන්නේ. හේතු වෙනා නෙමෙයි ප්‍රත්‍ය වෙනවා කියලා තියෙන්නේ සමායන. කාම භවයේ සංස්කාරයන් කාම භවයේ ප්‍රතිසන්දි විඥානයට ප්‍රත්‍ය වෙනවා. මේ ආකාරයටම රූප භවයේ සංස්කාරයන් රූප භවයේ ප්‍රසන්දිය ලබන්න, අරූප භවයේ සංස්කාරයන් අරූප භවයේ උප්පත්තිය ලබන්න හේතු වෙනවා. කාම භවයේ ප්‍රසන්දි විඥානය කාම භවයේ නාම රූපයන් ප්‍රත්‍ය වෙනවා. මොකද මනුෂ්‍ය ලෝකයේ ප්‍රසන්න සිතල ඉපදුනහම විඥානපච්චා නාම රූපං කියන දන්දී ඒ ප්‍රසන්න සිත ඒ ජීවිතේ නාමය සහ රූපයට හේතු වෙනවා. රූප භවයේ ප්‍රසන්නිය රූප භවයේ නාම රූප වලට හේතු වෙනවා. අරූප භවයේ ප්‍රසන්නිය අරූප භවයේ නාමයට හේතු වෙනවා. රූපයක් ඇති වෙන්නේ නැහැ. ඊට අමතරව ඉන්පසු විස්තර කරනවා කාම භවයේ නාම රූප කාම භවයේ ආයතන 6ට ප්‍රත්‍ය වෙනවා. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6ට ප්‍රත්‍ය වෙනවා. රූප භවයේ නාම රූපේ රූප භවයේ තුනක් වූ ආයතනයන්ට ප්‍රත්‍ය වෙනවා. මොකද රූප භවයේදී සම්පූර්ණ ඇඟක් පේන්න තිබුණට ඇහැයි කනයි මනසයි කියන ආයතන තුන විතරයි රූප බ්‍රහ්මයන්ට තියෙන්නේ. මේ නහයයි දිවයි කයයි කියන ආයතන තුන පේන්න තිබ්බට ප්‍රසාද රූප වශයෙන් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ආහාරයක රසය දැනෙන්නේ නැහැ. ස්පර්ශයේ මට සිලුටු බව, තද බව, සිලුටු බව, රළු බව දැනෙන්නේ නැහැ. අරූප භවයේ නාමය එකම මේ මන ආයතනයට හේතු වෙනවා. මොකද රූප නැහැ. ඒ නිසා මනස කියන ආයතනය පමණයි තියෙන්නේ. කාම භවයේ ආයතන 6 කාම භවයේ විදි 6ක් වූ ස්පර්ශයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ චක්කු සම්පස්සය, සෝත සම්පස්සය කියලා ඇහෙන් අරමුණක් ස්පර්ශ කිරීම, කනෙන් අරමුණක් ස්පර්ශ කිරීම ආදී ආයතන 6ම නිසා ස්පර්ශයන් වර්ග 6ක් පහළ වෙනවා. රූප භවයේ ආයතන 3, රූප භවයේ ස්පර්ශ 3ක් ඇතිවීම පිණිස හේතු වෙනවා. දැන් රූප භවයේ විශේෂයෙන් සඳහන් කරනවා මේ ඇයි නහයයි දිවයි කයයි ක්‍රියාත්මක වෙන්නේ නැත්, සිත් පහළ වෙන්නේ නැත්තේ. ඒක පංචකාමයේ ගුණයට පමණයි යෙදෙන්නේ. පින් කරන්න බෑ නහයි, පින් කරන්න බෑ දිවෙන්, පින් කරන්න බෑ රළු බව, තද බව, නැත්නම් සිනිඳු බව දැනුණා කියලා පිනක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඇහෙන් කරන්න පුළුවන් බුද්ධ ආදී ආර්ය උත්තමෝ දකින්න පුළුවන් දෙතිස්මා පුරුෂ ලක්ෂණ, මහා 이르දි ප්‍රාතිහාර්ය දකින්න පුළුවන්. කණෙන් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ නිසා කණෙන් කුසල් සහ කුසල් දෙකම කරන්න පුළුවන්. ඇහෙනුත් කුසල් සහ කුසල් දෙකම කරන්න පුළුවන්. මනසනුත් එහෙමයි. නමුත් නහයෙන් දිවෙන් කයෙන් අකුසල විපාක, කුසල විපාක ඇති වුණත් බොහෝ සෙයින්ම බර පංචකාමයේ පැත්තට. කුසල් කරන්න ඒතරම්ම ප්‍රයෝගී වෙන්නේ නැහැ. ප්‍රයෝගී කරගන්න පුළුවන් නමුත් ඉතා කලාතුරකින්. ඉතාම අමාරුයි. ඒ නිසා රූප කලවල කාල විපත්ති. කාම භවයේ ස්පර්ශ 6, කාම භවයේ වේදනා 6ට ප්‍රත්‍ය වෙනවා. මොකද චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා කියලා ඒ යම් ඇහෙන් දකින්න දෙයකට කැමති වීමක්, අකමැති වීමක්, නැත්නම් මධ්‍යස්ථ වීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇහිදිම ඇති වෙන්නේ නැහැ, චිත්ත වීතියේදී තමයි ඇති වෙන්නේ, වීතීන් වලදී. ඒ විදිහට කලින් අහන දෙයකටත් කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්, සපයි කියලා හිතන්න පුළුවන්, දුකයි කියලා හිතන්න පුළුවන්, උපේක්ෂාව කියලා හිතන්න පුළුවන්. ඒ වගේ මනාපමනාප ආදී ભેදයක් තියෙනවා. රූප භවයේ ඒ වගේ ස්පර්ශ 3, වේදනා 3කට හේතු වෙනවා. අරූප භවයේ එකම වේදනාව, එකම තණ්හාම වේදනාවකට හේතු වෙනවා. කාම භවයේ වේදනා 6, තණ්හා වර්ග 6කට හේතු වෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා සහ ධම්ම තණ්හා කියලා 6කට හේතු වෙනවා මේ කාම භවයේ. ඒ වගේ දැන් තණ්හාව ප්‍රවේදගත වෙනවා ආකාර 6කට කාම භවයේ. රූප භවයේදී තණ්හාව ඇති වෙන්නේ ආකාර 3කින් විතරයි. අරූප භවයේ එකම තණ්හා ආකාරයක් විතරයි තියෙන්නේ. මොකද වේදනා වර්ග තියෙන්නේ එකයි. මනෝ සම්පස්සජා වේදනා කියලා කියන්නේ. ඒකට ඒ එකම මන ආයතනයේ තියෙන තණ්හාව විතරයි ඇති වෙන්නේ. එම නිසා ඒ කාම භවයේ උපාදාන වර්ග 6ක් තියෙනවා. රූප භවයේ උපාදාන වර්ග 3යි තියෙන්නේ. අරූප භවයේ එකම උපාදානයක් තියෙන්නේ. යනාදී වශයෙන් මේ භව තුනේ උපාදානත් මේ ආයතන ගණන වෙනස් වීම නිසා වෙනස් වෙනවා. එහෙමනම් අපේ කාලය පොඩ්ඩක් බාධා කරනවා මේ කාල ගුණය. අපි ගිලම්පස සඳහා මඩකට ඒකක් අරගෙන නැවත ආරම්භ කරමු. ඉතින් අපි එහෙමනම් අද සිද්ධ කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ විසරණ සහිත වූ සම්මාදිට්ඨික දෙවිදේවතාවුන්ටත් පින් කැමති සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. ඉන්පසුව මේ නිවන්තන මාර්ගය අඛණ්ඩව ඒ කිසිම බාධාවකින් තොරව නිවන්තම ගමන් කිරීම සඳහා ප්‍රාර්ථනාවක් පිටවමු මාත් සමගම එනම් ප්‍රාර්ථනාව කරමු මේ විරාම ලකුණු වලින් නවත්තන්න කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ නමස්කාරය පිළිගන්නාසේක්වා 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 කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යෝද සියලු සත්පුරුෂයෝද සාම්පති මහා බ්‍රහ්ම රාජයානෝද සනත් කුමාර මහා බ්‍රහ්ම රාජයානෝද ගටිකාර මහා බ්‍රහ්ම රාජයානෝද තිස්ස මහා බ්‍රහ්ම රාජයානෝද සුද්ධාවාස වාසී වූ සියලු මාරහත් මහා බ්‍රහ්මයෝද සියලු මානාගාමි මහා බ්‍රහ්මයෝද බ්‍රහ්මලෝක වාසී වූ සියලු මාර්ය වූ බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මයෝද සදිව ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේද සියලුම මහා බෝසතාණන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග පාරමී පුරන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසික භාවය සහ උපාසිකා භාවය ලබන්නා වූ පිරිසද අනාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසික භාවය සහ උපාසිකා භාවය ලබන්නට පාරමී පුරන්නා වූ පිරිසද ශක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු තෙතිස් මහා දෙව්රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ධතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ නම් වූ සතරවරම් රජවරුන්ද උන්වහන්සේලාගේ පිරිසද සූරදිවරාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද චන්ද්‍රදිවරාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීතවලාහක උෂ්ණවලාහක අබ්බවලාහක වාතවලාහක වැසවලාහක දෙව්රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද සර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේද ජයශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේද ඇතුළු සියලු සිද්ධස්ථාන ආරක්ෂා කරන්නා වූ අප්‍රමාදී වූ ධෛර්ය සම්පන්න වූ දෙවියෝද අනිකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ ආරක්ෂක දෙවියෝද අපගේ ඥාති මිත්‍රාදීන් ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් විත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිතත්තෝ වෙත්වා කැමති තාග්දේ නිදුකින් ලබත්වා කැමති තාග්දේ නිදුකින් වඩත්වා කැමති තාග්දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අපහැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා මිය පල රෝගියා වූ අපගේ ඥාති මිත්‍රාදීන්ද අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් මෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිතැත්තෝ වෙත්වා කැමති කැමති තාද්දේ නිදුකින් ලබත්වා කැමති කැමති තාද්දේ නිදුකින් වඩත්වා කැමති කැමති තාද්දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත්වෙත්වා සාධු අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් වලින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා සුවපත් වෙම්වා මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා සමකල්හි සම්මාදිට්ඨික වන්නෙම්වා ත්‍රි හේතුක වන්නෙම්වා සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිදුක් වන්නෙම්වා නිරෝගී වන්නෙම්වා බාලයන්ගේ ඇසුර නොලබන්නෙම්වා බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතවිලි මාත්‍රයක් වත් නූපදවන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂානුකම්පාව ලබන්නෙම්වා සද්ධා සම්පන්න වන්නෙම්වා වීර්ය සම්පන්න වන්නෙම්වා සති සම්පන්න වන්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිර්මල පරියාප්තිය සන්නෙම්වා ධරන්නෙම්වා වචනයෙන් පුරුදු පුහුණු වන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා නුවණින් විනිවිද දකින්නෙම්වා නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා නිදුකින් සමථය වඩන්නෙම්වා නිදුකින් විදර්ශනා වඩන්නෙම්වා කැමති කැමති තාක් සමාපත්තීන්ට කැමති කැමති තාක් කාලයක් සමවදින්නෙම්වා කැමති කැමති තාක්දේ නිදුකින් ලබන්නෙම්වා කැමති කැමති තාක්දේ නිදුකින් වඩන්නෙම්වා කැමති කැමති තාක්දේ නිදුකින් දෙන්නෙම්වා සුවපත් වෙම්වා සාදු සාදු සාදු